මම ප්‍රශ්නයක් දැන් සතර සතිපට්ඨාන කියන්නේ විශාල ධම් පරාසයක එක තැනක් විතරයි. අපි කියමු දැන් සතර සතිපට්ඨානේ දැන් චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යයයි කියලා. එතකොට සතර සතිපට්ඨානේ වඩන්න කලින් අපි දැනගත යුතු ධර්මතාව ටිකක් තියෙනවා. අපි සන්තකේ තියෙන්නට ඕන. ඒ කියන්නේ දුක කියන එක දැන් කෙනකෙනගේ අවශ්‍යතාවය මත දැන් අපිට අවශ්‍ය ඇත්තටම වෙනමකුත් නෙමෙයි. මොකද දුක නිරුද්ධ කරන්න ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛය අවශ්‍යයි. ඒකද මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි ඈ. ඒ කියන්නේ දුක් විඳිනකම් පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් බලක් තියෙන. එතකොට දුක කියන එක දැනගන්නට ඕනේ දැනගන්නට ඕනේ. දුක ඇති වෙන හේතුව මෙන්න මේ කාරණාවයි කියලා දැනගන්නට ඕනේ. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා කියන කාරණාව දැනගන්නට ඕනේ. එතකොට ඒ දුක ඇති කරන හේතුව නැති කරන්න යන්නේ මෙන්න මේ වගේ ගමන ක්‍රමයකටයි ප්‍රතිපදාවකටයි කියලා දැනගත්තාම ඒ ප්‍රතිපදාවේ ඇතුළේ ওই සතිපට්ඨාන කියන එක තියෙනවා. තේරෙනවද? සතර සතිපට්ඨානේ ඉගෙන ගන්න තෝනේ යන්න තෝනේ ඒක අවශ්‍ය වෙන්නේ කෙනාට ගමන් මාර්ගයට. එතකොට සතර සතිපට්ඨානේ වඩන්න කලින් කෙනා සන්තකේ තමා සන්තකේ තියෙන්නට ඕනේ අවබෝධයක් තියෙනවා. අවබෝධය කියලා කිව්වේ මොකද්ද? එයා දුක කියන එක තේරුම් ගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. දුක ඇති වෙන හේතුව තේරුම් ගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. දුක නැති කිරීම තේරුම් ගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඒකට යන මාර්ගය මෙන්න මේකයි කියලා පැහැදිලිව තේරුම් ගත්ත කෙනෙක් වෙන්නට ඕනේ. එතකොට එතනදී අපිට ඉස්සෙල්ලා ඒ දහම් කොටස් ටික පොඩ සාකච්ඡා කරමු. මොකද එතන තමයි අදාළම තැන. මම අර කියන්නේ ධර්මය හරියටම කරන්න ඕනේ මොකක්ද, යන්න ඕනේ කොතෙන්ටද, යන්න ඕනේ කොහොමද කියලා නොදැන යනවට කරනවට වඩා ඒක දැනගෙන තාම කරන්න බැරි වෙලා ඉන්න කෙනත් වටිනවා, නොකරන කෙනත් වටිනවා. මොකද ඉඳ ලැබුණු හැටි මෙයා නිවැරදි දැනටම යනවා කවදාද. ඒ නිසා එතකොට අපි කියමු දැන් දුක කියන එක ගන්න. බුද්ධ දේශනාවම තියෙන දුක ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වපු දැන් දුක්ඛ සත්‍යය ගන්න. ජාතක දුක්ඛ, ජරාති දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණති දුක්ඛං, අපේ සංයෝග දුක්ඛෝ, පියේ විපයෝග දුක්ඛෝ, යම් පිච්චන ලබති තම්පි දුක්ඛං, සංකිතේන ප්‍රතිපාදන හඳ දුක්ඛ. එතකොට එතනදී ජාතක දුක්ඛ ගැනකොට ඉපදීම. එතකොට මෙතෙන්දි ගන්න බුදුරජාණන් වහන්සේ මේ හැමතැනකදීම පෙන්වන කාරණාවක් තියෙන හොඳට සියුම් අධ්‍යයනය කරා. මෙතන ජාතිය කියනකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ජාතිය කියන එක ධර්මතා දෙකකින් තියෙනවා. ඒ කියන්නේ තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සංජාති කියලා ඒ ඒ සත්තුනිකායන් වල ඉපදීමකුත් තියෙනවා. තේසං තේසං ධම්මානං ජාති සංජාති කියලා ඒ ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් තියෙනවා. නමුත් දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඒ සත්තුනිකායන්ගේ ඉපදීම. මිනිස්සෙක් වුණොත් මිනිස්සෙකුට ආවෙනික විච දුක් ටිකක් තියෙක විඳින්න වෙනවා. තිරසංගත සතෙක් කියලා උපන්නොත් ඒ ඊට ආවෙනික වෙච්ච දුක් ටික විඳින්න වෙනවා. ප්‍රේතෙක් කියලා උපන්නොත් ඊට ආවෙනික වෙච්ච දුක් ටික විඳින්න වෙනවා. තිරසංගත සතෙක් වුණොත් ඊට ආවෙනික වෙච්ච දුක් ටික විඳින්න වෙනවා. නිවේ උපන්නොත් ඊට ආවෙනික වෙච්ච දුක් ටික විඳින්න වෙනවා. එතකොට ජරාව කියන එක ගත්තොත්. ජාති දුක්ඛ ජරා දුක්ඛ. එතකොට ජරාව කියන එකත් තේසන් තේසන් සත්තානං තම්හි තම්ම සත්තනිකායේ ජරා ජීර්ණතා කියලා ධර්මතාවිකුත් තියෙනවා. තේසන් තේසන් ධම්මාන ජරා ජීර්ණතා කියලා ධර්මතාවිකුත් තියෙනවා. ඒ ඒ සත්තනිකායන්ගේ ඒ ඒ සත්‍යයන්ගේ පහළ වීමකුත් දිරණ බවකුත් තියෙනවා. කෙස් පැහැෙනවා, හමර ලිවටෙනවා, ඇස් පේන්නේ, කන් ඇහෙන්නේ. එතකොට ඒව දුකක්. ඒ ඒ ධර්මතාවයන්ගේ දිරීමකුත් තියෙනවා. නමුත් ඒක නෙමෙයි මෙතෙන්දි පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. හැමතැනකදීම මේ චතුරාර්ය සත්‍යයේදී ඒ ඒ සත්‍යයන්ගේ ජරා ජීර්ණතාවය පෙන්වනවා. ඊට පස්සේ මරණය කියන ධර්මතාවය ගන්න. මරණය කියන ධර්මතාවය ගත්තහම ඒ ඒ සත්‍යයන්ගේ මරණයක් තියෙනවා. ඒ ඒ ධර්මයන්ගේ මරණකුත් තියෙනවා. තේරෙන්නේ? මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා මාතෘකා කරලා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්වුවේ සත්ව පුද්ගල භාවයේ මතින් එන දුක් ටිකම පෙන්වන්නේ ඔක්කොම. හැමතැනකදීම සත්ව පුද්ගල භාවයේ මතින් එන දුක් ටික පෙන්වනවා. එතකොට එතනදී තවම කරවල් තේකෙම තියෙනවා. මොකද යම් පිච්ච නලපති තම්බි දුක්ඛ. හිතන කැමති වෙන බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඒක නොලැබීම දුක. හැමෝම අනිවාර්යෙන්ම මොන දුකකටද තේදු කොටන ගොදුරු වෙනවා. ඇයි? මොකද ඒකේ තියෙන යමක් බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක. ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට හිතෙනවලු අපි ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා. නමුත් ඒව ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැල්ලු. එතකොට මේකත් කැමති දෙන ලැබීමේ දුක. ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත සත්වයන්ට හිතෙනවලු අපිට ලෙඩ හැදෙන්නේ නැත්තම් හොඳයි කියලා. නමුත් ඒ වුණාට ලෙඩ හැදෙනවා. මේක කැමැත්තකින් නැති කරන්න පුළුවන් එකක් නෙවෙයි. මහලු බව ස්වභාවකට ඇති සත්වයන්ට හිතෙනවලු මහලු නොවෙනවා නම් හොඳයි කියලා. කවුරුත් කැමතිද මහලු වෙන්නේ? මම අපි ඔය වචන ටික කතා කරන්නේ නැහැ. මහලු වෙන මම කැමති නැහැ කියන වචන ටික කතා කරන්න වචන කතා කරන්නේ නැහැ. නමුත් අපි කවුරුවත් කැමති නැහැ ඇස් පෙනීම දුර්වල වෙනවට නේ. කන් ඇහිම අඩු වෙනවට කැමති නැහැ නේ. හැම රැලි වැටෙනවට අපි කැමති නැහැ නේ. නේද? එතකොට කැමති නැති වුණාට නවත්තන්න බෑ. මේක කැමැත්ත කියන කාරණාවකින් ලැබෙන එකක් නෙවෙයි. එතකොට කැමති දේ නොලැබීමේ දුක කියන එක ඉබේම අපි හැම කෙනාටම ලැබිලා තියෙනවා. එතකොට කැමති දේ නොලැබීමේ දුක ලැබිලා තියෙනවා. සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කිටින් කිව්වොත් පංච උපාදාන සංදී දුකයි කියලා. එතකොට අපේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික අපිට ලැබෙන්නේ දුකක්මයි. උපාදානයට හිතින්දයි උපාදාන ස්කන්ධ කියලා කියන්නේ. උපාදානය කියන එක කෙනා කෙනාගේ මනසේ තියෙන. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි. එතකොට දුක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ කියනවා දුකට හේතුව තණ්හාව කියලා පෙන්වනවා. හැබැයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්වනකොට ළඟම ආසන්නම කාරණාව වෙනුයි දැන් මේ කියන්නේ. තථාගතයන් වහන්සේ යමක් පෙන්වනකොට ඒ කියන්නේ ලෝක ස්වභාවයක් තියෙනවා. ඕනම දෙයකට යම් ඵලයක් උපදිනකොට ඵලයට ආසන්න හේතුවක් තියෙනවා, ආසන්න හේතුවට ආසන්න හේතුවක් තියෙනවා, මූල හේතුවක් තියෙනවා, මූල හේතුවට මූල හේතුවක් තියෙනවා කියලා න්‍යායක් තියෙනවා ඕනම දෙයකට. එතකොට දුකට ළඟම දුකට දුක ඇති වෙන්න ඍජුව මැදිහත් වෙච්ච හේතුව තමයි තණ්හාව. එතකොට ඒක ආසන්න හේතුව. එතකොට ඒ හේතුවට හේතුව වේදනාව. එතකොට මූල හේතුව තමයි අවිද්‍යාව, මූල හේතුවට හේතුව ආශ්‍රව කියලා. මේ අවිද්‍යා ආශ්‍රවය ඉඳලා මේ ඔක්කොම දුක ඇති කරන ගමන් මාර්ගයේ එක කොටසක්. මම ඒක ගැන විස්තරයක් කළේ. එතකොට දැන් මේ දුක කියන එක පිරිසිඳ දකින්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක පිරිසිඳ දකින්න ඕනේ, සමුදය කියන එක දුක ඇති කරන හේතුව කියන එක නැති කරන්න ඕනේ. දුක ඇති කරන හේතුව නැති කළාමයි දුක කියන එක නැති වෙන්නේ. ඒ කියන්නේ කවදාවත් ඵලය කියන එක නැති කරන්න බෑ. ඵලයක් නැති කරන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ දැන් කවුරු හරි අඹ කඩලා දිනනවා. නෑ මම කියන්නේ නෑ කියලා. පේර මම කියන්නේ අඹ අපි කඩන්නේ අඹ ගෙඩිය නැට්ටනේ. හේතුවනේ නැති කරන්නේ. ගහත් එක්ක අඹ ගෙඩිය සම්බන්ධ වෙලා තියෙන හේතුව තමයි නැට්ට. ඒ හේතුව නැති කළා පල්ලිය නැති කෙරුවා කියලා කියන්නේ. ඒකේ මම කිව්වේ අපි අඹ ගෙඩිය ගහට සම්බන්ධ වෙලා තියෙන හේතුව නැත්තම් නැට්ටයි අයින් කරා. අඹ කඩනවා කිව්වොත් අඹ ගෙඩිය කඩන්න වෙන්නේ කොහොමද? ගහේ තියෙන කෑලි කෑලි තමයි කඩන්න වෙන්නේ. අපි හැම කරන්නේ නැනේ. ඒකෙන් මම ගත්තේ දුක කියන එක නැති කරනවා නම් නැති කරන්න වෙන්නේ දුක ඇති වෙච්ච හේතුව නැ හොයලා හේතුව නැති කිරීමෙන්ම දුක නැති කරන්න වෙනවා මිසක දුක කියන එක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. දුක කියන එක කවදාවත් නැති කරන්න බෑ. දුක කියන එක නැති කරන්න පුළුවන්කම වෙන්නේ දුක කියන එක ඇති වෙච්ච හේතුව නැති කිරීමෙන්. එතකොට ඒකයි දුකේ නිරෝධයට පැනවුවේ සමුදේ නැතිවීමම නිරෝධයයි කියලා. ඒ කියන්නේ තණ්හාව නිසා නම් දුක ඇති උනේ, තණ්හාවගේ නැතිවීමයි දුක නිරෝධය හැටියට පෙන්නේ. නිරෝධය හැටියට. තේරුණනේ? මොකද යම් හේතුවක් නිසා නම් ඵලයක් හටගත්තේ හේතුව නැති කලෙහිම ඵලය කියන එක නැති වෙනවා මිසක හේතුව තියෙද්දි ඵලය කියන එක නැති කරන්න බෑ. ඒ නිසා. එතකොට මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ අපිට ඕනේ සත්ව පුද්ගල දැන් අපි කරන්න හදන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින්න වෙන සියලුම දුක් ටිකේ නැති බව බලා දුක කියන එක නූපදින ස්වභාවය නොහට ගන්න ස්වභාවය තමයි අපේ බලාපොරොත්තුව. මවුමල දුක, පියාමල දුක, සහෝදරයන්මල දුක ඉඳලා තමන් ගැන දුකේ ඉඳලා ඔය ඉස්සෙල්ලා කියපු දුක් ලිස්ට් එකම තථාගතයන් වහන්සේ පෙන්නපු දුක් ලිස්ට් එකක් උන් තියෙනවා. ඉපදීම, ජාති, ජරා, මරණ, ශෝක පද මේ ඔක්කොම දුක් ටික මරණයෙන් පස්සේ මේ ජීවිතේදීම. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ බුද්ධ ශාසනය විද්‍යමාන වෙන්නේ ධර්මතා තුනක් නිසායි. ධර්මතා තුනක් නිසායි. මොකද්ද? ජාති, ජරා, මරණ කියන. ඉපදීම, මහලු බව, මරණය කියන ධර්මතා තුන මතයි මේ ශාසනය විද්‍යමාන වෙන්නේ. ඇයි? අනිත් අවශේෂ ළඩක් හැදුනොත් ඒ ළඩට යම් යම් ප්‍රතිකාර අපිට තියේ. නමුත් ඉපදීම කියන එකට, මහලු වීම කියන එකට, මරණය කියන එකට ලෝකේ බෙහෙත් නැහැ. ප්‍රතිකර්ම නැහැ. ඉතින් නමුත් මේ ශාසනයේ තියෙනවා ඒකට ප්‍රතිකර්මයක්. මේ ශාසනයේ තියෙන එකට ප්‍රතිකර්මයක්. එතකොට මෙතනදී අපේ බලාපොරොත්තුව ඕනකම සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින දුක් ටික නැති කරන්නයි කියන තැන දැන් අපි ඉන්නවා. හැබැයි ඒ දුක නැති කරන්න නම් අපිට වෙනවා අන්නර මුලින් කියපු න්‍යාය ටික බලන්න. ඒ කියන්නේ සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ වන දුක පෙන්නවා. ඔන්න ඔය දැන් අපිට නැති කරන්න ඕන දුක් ලිස්ට් එක තමයි පෙන්නේ. ඔය දුක ඇති වුණේ තණ්හාව නිසා කියලා පෙන්නවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නවා. හරි. පෙන්නලා එහෙනම් තණ්හාව නැති කරන්න කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවේ නැහැ. ඊට පස්සේ පෙන්වුවා තථාගතයන් වහන්සේ මොකද්ද? සම්මා දිට්ඨි. මේ දුක නැති කරන්න යන්න තියෙන ගමමඟ තියෙන මෙන්න මේ හරහායි කියලා ප්‍රතිපදා හැටියට පෙන්වුවා. මොකද සම්මා දිට්ඨි ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා. එතකොට මේ ඇත්ත ඇති හැටි දකින්නවා කියන නුවණ තියෙනකොට එයා ගාව දැන් ධර්මතා හතරක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධේ සත්පුද්ගල භාවය නිසා මෙන්න මේ වගේ දුක් ටිකක් එනවා. ඒ දුක ඇති වෙන තියෙන තණ්හාව නිසා තණ්හා නැතිව දුක නැති වෙනවා. ඒ දුක නිරුද්ධ කරන්නයි මේ ඇත්ත දකින්න ඕනේ කියන නුවණ. එතකොට මොකේද ඇත්ත දකින්න ඕනේ? යම් තැනක තණ්හාව උපදිනවා නම් තණ්හාව පවතිනවා නම් ඒ තණ්හාව උපදින තණ්හාව පවතින ධර්මතාව ටිකේ ඇත්ත දකින්න ඕනේ. තේරෙන්නේ? එතකොට අපි කියමු මං ශේෂ්ත්‍රේ කිති කළ දෙන්නම්කො. ඒ කියන්නේ ඔකෙදී සම්මා දිට්ඨියට ඉලක්ක වෙන්න ඕනේ ස්පර්ශ ආයතන 6ම. ස්පර්ශ ආයතනයක් කියුවාම කාරණා 10ක් තියෙන එක ආයතනයක් ඇතුළේ. නමුත් ඒක ඔක්කොම කෙටි කරලා අපි කියමු ඇහැට පෙනෙන රූප ටික ගන්න අපි කියමු රූප තණ්හාව ඇති වෙන තැන ඇහැට පෙනෙන රූපය කියන එක පිළිසඳ දකින්න ඕන සම්මා දිට්ඨිය. ඇහැට පෙනෙන රූපය නිවැරදිව දකින්න බුදුහාමුදුරුවෝ කිව්ව හින්දවත් නෙවෙයි. තව කවුරුවත් කිව්ව හින්ද නෙවෙයි. මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින සැබෑම ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ඇහැට පෙනෙන රූපයක් තියෙනවා නම් ඇහැට පෙනෙන රූපය ඇත්තක් තියෙනවා. අන්න ඒ ඇහැට පෙනෙන නාසයට දැනෙන ගන්ධය ඇත්තක් තියෙනවා. ඒක දැන දකින්න ඕනේ. දිවට දැනෙන රසය ඇත්තක් තියෙනවා. ඒක දකින්න ඕනේ. කයට දැනෙන ස්පර්ශය ඇත්තක් තියෙනවා. ඒක දකින්න ඕනේ. හිතට දැනෙන හිතින් සීකරන අරමුණු වල විතර්ක වල ඇත්තක් තියෙනවා. ওই ටික දකින්න ඕනේ. ඇත්ත දකින්න ඕනේ. ඔය ඇත්ත දැක්කහම වෙන්නේ මොකද්ද? ඔගොලු දුක පිරසින්ද දැක්කා යන ගණයට යන්නේ. දුක් එන තැන පිරිසිඳ දකිනවා. දකිනකොට වෙන්නේ මොකද්ද? සමුදය නැත්තම් තණ්හාව කියන එක නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. තණ්හාව කියන එක නැති වෙනවා. තණ්හාව කියන එක නැති වුණාම දුක කියන එක නූපදින ස්වභාවයටපත් වෙනවා. එතකොට අන්නේ ඇත්ත ඉගෙනගෙන ඒ ඇත්ත දකින්න යන ගමන් මාර්ගයේදී තමයි අපිට සතර සතිපට්ඨානෙ හම්බුනේ. මෙතනදී මම කාරණාවක් පෙන්නන්නම්. අපි දැන් දුක කියන කාරණාව එකුවේ දැන් මෙතනදී ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කියලා මම කිව්වා. ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දේ නාසයට දැනෙන ගන්ධේ දිවට දැනෙන රස කියන මේ ස්පර්ශ ආයතන හයට ආධ්‍යාත්මික ස්පර්ශ ආයතන හයට ගෝචර වෙන අරමුණු ටික විතරක් අපි දැනට ගනිමු. ওই ටිකේ ඇත්ත අපි දකින්න ඕනේ කියලා ගන්න. හැබැයි ඒ ඇත්ත දකින්නකොට මෙතනදී දැන් එක එක්කෙනා එක එක මට්ටම් විවිධ අදහස් ඉදිරිපත් කරනවා. මොකද වේගෙන් රූප කලාප බිඳි බිඳි යනවා, ඒක අනිත්‍යයි, ඒක නොදකින බව අවිද්‍යාව කියනවා. එතකොට වෙනස් වෙන බව අවිද්‍යාව කියනවා. එහෙම තැනකින් නෙවෙයි පිටකේ තියෙනවා පැහැදිලිවම දැක්ක යුත්තේ කොහොමද කියන එක. එතකොට අපි කියමු දැන් ඇස් ඉදිරි පිටට අපිට හම්බ වෙන්නේ වර්ණ සටහනක් චිත්‍රයක්. අපි කියමු දැන් මේ ආලෝකයයි මේ කණුවයි නිසා මේ හේනල්ලාව ඡායාව වැටිලා තියෙනවනේ. දැන් මේ ඡායාව පතිත වෙලා තියෙන සිමෙන්ති පොළවේ නම් ඔන්න රූප කලාප බිඳි බිඳි යනවා කියලා බලන්න පුළුවන්. මේ ඡායාවේ රූප කලාප බිඳිනවා කියලා බලන්න පුළුවන්ද? නමුත් අපිට අපේ හිතට හසු වෙලා තියෙන කෙලෙසේ මේ ඡායාව නම් මේ අපේ හිතට හසු වෙලා තියෙන කෙලෙසය තණ්හාව යෙදලා තියෙන ඡායාවේ නම් දැන් අපි ඡායාවේ අනිත්‍ය දකින්න කොහොමද? ඒකේ ඡායාවේ අනිත්‍ය දකින්න නම් ඡායාවේ ඇති කරපු හේතු ටිකම බලන්න වෙනවානේ. මේ ආලෝකේ නැති වුණොත්, මේ ඡායාව වටුණු මේ කණුව හෝ නැති වුණොත් මේ ඡායාව නැති වෙයි කියලා බලන්න වෙනවා මිසක ඒක ඇතුළේ අනිත්‍යයක් බලන්න පුළුවන් වෙයිද? බෑ නේද? මොකද ඇහැට හම්බෙන්නේ උපාදාය රූපයක්. උපාදාය රූපය කියන්නේ හරියට මහ භූත ටික ඇසුරු කරගෙන පවතින වර්ණ සටහනක්. හරියට මේ පොළොව මත වැටලා තියෙන මේ හෙවනල්ල වගේ රූපයක්. එතකොට ඒ හෙවනල්ල බඳු රූපය ඇති වෙච්ච හේතු ටික දැනගෙන ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන විදියටයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ. ඉතින් ඒකයි මෙතන විශේෂයෙන් ඉගෙන ගන්න වෙන ධර්මයක් කියලා කියන්නේ. ලෝකෙ තුල තියෙන විපරිණාම බව, අනිත්‍ය බව දේශනා කරන්න බුදුරජාන් වහන්සේම පහළ වෙන්න ඕනේ නැහැ. ලෝකෙට තේරෙනවා. ඒක නැතුව නෙමෙයි මේ ශාසනයෙන් බෑරත් අනිත්‍ය කියන ධර්මතාවය විද්‍යමානයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කරන්නේ අපේ තණ්හාව කියන එක, කෙලෙසේ කියන එක යෙදිලා තියෙන්නේ මෙන්න මේ හේතුන්ගෙන් හටගත්ත මෙන්න මේ ඡායාව බඳු මට්ටමේ රූපයකට නම්. එතකොට ඒ රූපය පිළිබඳවයි අපේ අවබෝධය ලැබෙන්න ඕනේ. එතකොට කනට ඇහෙන ශබ්දයත් එහෙමයි, නාසයට දැනෙන ගන්ධයත් එහෙමයි, දිවට දැනෙන රසත් එහෙමයි, කයට දැනෙන ස්පර්ශයත් එහෙමයි. හැබැයි කයට නම් මහ භූතම ගැටෙනවා. කෙලින්ම අපි ඇලුවොත් පටිවිද ධාතුවම ගැටෙනවා. එතකොට මෙන්න මේ අපිට ඇහැට පෙනෙන තැන පෙනෙන චිත්‍රය සටහන් වෙලා තියෙන මහ භූත ටික අපිට පෙනෙන්නේ නැහැ. ඡායාවක් බඳු චිත්‍රයක් විතරයි පෙනෙන්නේ කියලා කිව්වට අද අපිට පිළිගන්න බෑනේ. පිළිගන්න බෑ, තේරෙන්නේ නෑ. ඇයි මේ පේන දේ අල්ලන්න බැරි කියන තැනකයි අපි ඉන්නේ? මේ පේන දේ අහුවෙනවයි කියන තැනකයි අපි ඉන්නේ නේද? එතකොට මෙතනදී ගැඹුරු දෙයක් නෙමෙයි, ආයතන ටික වෙන් කරගන්න මට්ටමයි විතරයි අවශ්‍ය. පෙනෙනදී අල්ලන්න බැරි වුණොත්, අල්ලනදී පෙනෙන්නේ නැති වුණොත් බලන්න ඕගලන්ට කවදාවත් ලෝකෙ පිළිකුල් සහගත අරමුණක් හම්බ වෙයිද කියලා. මං එදා මතක් කළේ, මතකද අපි කියමු හොරි කුෂ්ඨ හැදිලා ගඳ ගහන අසුචි පිළිච්ච රෝගියෙක් ඉන්නවා. දැන් ඕගලන්ට යන්න බෑ. නමුත් දැන් අපිට ඇහැට පෙනෙන චිත්‍රය තියෙනවා. ඒකට දැන් පේනවා පේන චිත්‍රයේ වෙනමම සිද්ධියක්. ඊට පස්සේ ගඳක් එනවා නම් ගඳ එන එක දැන් පේන්නේ. පේන්නේ. ඊට පස්සේ අල්ලනකොට පටවි ධාතුව. එතකොට ගඳ එන සැරව පිරුණු යමක් ඔගලන්ට කවදාත් අල්ලන්න පුළුවන් වේද? මොකද කියන මේ දර්ශන ටික ගොඩාක් ගැඹුරුයි. ඒ කියන්නේ මේ ආයතන වෙන් කරගන්න මේ ලකෝ චිත්ත සමාධියක් ඕන මෙතෙන්ට ආවහම ඒ දර්ශනයත් එක්කමයි මෙයා ලෝකෙ තුල තියෙන ඇලින් ගැටින් කියන දෙකෙන්ම මනස මිදෙන්නේ. ඇලෙන්න අරමුණු හම්බ ඒ කියන්නේ ලස්සන ප්‍රිය දෙයක් අරඹය තණ්හා වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ලස්සන දේ පේනකොට පේන දේ එයා දන්නව කවදාවත් අල්ලන්න බෑ කියලා. අහුවෙන්නේ පටවිය අහුවෙන දේ පේන්නේ පේන දේ අල්ලන්න බැයි නම් පෙනීමක් විතරමයි. එතකොට එයාට මේකේ ආස්වාදයේ ටිකමයි නේද කියන එක තේරෙන්නේ. තණ්හාව කියන එක හිතන්නේ. බැරිලා පේන වස්තුව අල්ලන්න පුළුවන් ස්පර්ශ කරන්න පුළුවන් කියන තාක් තණ්හාව නවත්තන්න බෑ. එතකොට මේ ගහගෙන යනවාම ඒකයි තණ්හාව දුක ඇති කරන හේතු හැටියට පෙන්නලා තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා තණ්හාව නැතික වෙන්න නම් සම්මා දිට්ඨිය කියන එක පැනෙන්නේ මේ ඇත්ත දැක්කොත් විතරමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. ඇත්ත දැක්කොත් විතරමයි තණ්හාව කියන එක නැති වෙන්නේ. එතකොට අනිත් එක මම කිව්වේ හොඳට බලන්න අපි අද දන්න මට්ටම නෙමෙයි මේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ සම්පූර්ණ මකෝ වර්ණ සටහන චිත්‍රයක්. හැබැයි වර්ණ සටහන චිත්‍රයක් කියන තැන දැනට හිතට නගා ගන්න බැයි නම් අපි මේ මට්ටම හිතමු. ඒ කියන්නේ මම කියන්නේ ධර්මතා තුනක් තියෙනවා. ලෝකේ බොරුව, ලෝකේ ඇත්ත, ලෝකේ කෙලවර. අපි කමන්නේ නැද්ද උතුමාව උපමාවට ගත්තට? අපි මෙතුමාව උපමාවට ගමු. අපිට දැන් මේ අරමුණ දිහා බැලුවහම අපිට පුද්ගලයෙක් කියන හැඟීමුමයි එන්නේ. ආත්ම සංඥාවක් තියෙන්නේ. එතකොට කෙනෙක් සත්‍යයේ පුද්ගලයෙක් කියන සංඥාවක් තියෙනවා. ජීවත් වෙන කෙනෙක් කියන තැනකින් නිත්‍ය සංඥාවක් තියෙනවා. යාළුවෙක් මිත්‍රයෙක් කියන තැනකින් සැප සංඥාවක් තියෙනවා. අපිට නිත්‍යයි සැපයි ආත්මයි කියලා හම්බ වෙනවා. මේ අරමුණේදී අපිට ආත්ම සංඥාව හම්බ වෙනවා. සමහර අරමුණවලදී සැප සංඥාව හම්බ වෙනවා. සමහර අරමුණවලදී නිත්‍ය සංඥාව හම්බ වෙනවා. මේ ඇහැට පෙනෙන දේ තුල නිත්‍යයි සැපයි ආත්මයි කියලා හම්බ වෙන එක මේක ලෝකේ බොරුව. හැබැයි ලෝකේ බොරුව කියන එක අපි දන්නේ අපිට ඇත්ත ඒක. හරිද? ඇත්ත දැකපු ඇත්ත කියන එක හම්බ වුණාමයි මේක බොරුව කියලා දන්නේ. මේ සත්‍ය පුද්ගලයෙක්මයි ඉන්නේ කියලා අපි හිතාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්නවා මෙතන තියෙන ඇත්ත බලන්න. ඒකයි මෙතන බුදුරජාණන් වහන්සේ අනුපූර ක්‍රමයක් තනවි මේ ඇත්ත බලන්න ක්‍රම කීපයක් තියෙනවා. මුලින්ම තියෙනවා ලෝකෝත්තර ඥානයට ඉතල සත්‍ය අනුලෝමික ඥානය කියලා. ඒ සත්‍ය අනුලෝමික ඥානයට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ. ත්‍රිදක්ෂණයේ අයිති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අයිති සත්‍ය අනුලෝමික ඥානයට. හරිද? එතකොට දැන් අපිට මේ පුද්ගලයෙක්නේ සත්වයෙක්නේ. හරි. එතකොට කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක්. ඔහොම දැක්කහම තමයි මේ කෙනා ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මරණය නිසා අපිට දුක එන්නේ. ওই විදිහටම අපිට මේ මගේ අම්මා කියලා දකින්න පුළුවන්, මේ මගේ අපච්චි කියලා දකින්න පුළුවන්, දුව, පුතා, සහෝදරයා, සහෝදරිය කියලා දකින්න පුළුවන්. එතකොට ඒ මත මව්මල දුක, පියාමල දුක, සහෝදරයාමල දුක, සහෝදරියමල දුක ඒ අපි ඇසුරු කරන ආකාරයට ජරා මරණ දුක් ටිකත් විඳින්න වෙනවා. හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕගොල්ලෝ දුක් විඳින තැන හොඳට පිරිසිඳ දකින්න. දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න. දැන් මට අපි කියමු මේ පියා කියලා නම් බැලුවේ මේ පියා ලෙඩවීම නිසා මට දුක ආවා නම් මට පියා ලෙඩවීම නිසා දුකාපු තැන ස්කන්ධ ටික හොඳට බලන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. බලනවා දැන් මෙතන තියෙනවා කෙස් ලොම් නිය දත් හම්ස්නහර එකකින් එක දැන් අපිට පෙනෙන්න මට්ටමේ පිළිගන්න පුළුවන් මට්ටමේ කොටස්. එතකොට දැන් ওই කොටස් වලින් මම පියාමල දුක පියා ලෙඩවිච්ච දුක මම විඳිනවනේ. දැන් මම දුක් විඳින තැන අරමුණ පිළිසින දකිනකොට දැන් මට බලන්න කියනවා මම පියා ලෙඩවිච්ච දුක විඳින්නේ විඳිනවා හොඳයි. අපි දුක් විඳින පියා කොතනද දැන් ඉන්නේ කියලා බලන්න. කෙස් ටිකද නැත්නම් නියපොතු ටිකද හමද මස්ද නහරද ඇටද ඇට මිදුලුද එකින් එක වෙනවා. දැන් අපි ওই එකකවත් නැහැ දැන් පියා. හරි. එහෙනම් ওই ටික හැදිලා තියෙන කන බොන ආහාරය. එහෙනම් බත් ඇට ටිකද පියා නැත්නම් කව්පි මුං ඇට ටිකද ඒවත් නැහැ. එහෙනම් ඒ ආහාරය නිසා මේ රූපේ කෙස්ලොම් නියද තම්ම හැදිලා තියෙන්නේ. හරි. දැන් ඔන්න ඒ ටිකේ අපි අඬන අපි දුක් වෙන පියා නැහැ. හරි. ඊට පස්සේ ඔය කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද තම්මස් තියෙන මේ ශරීරය ඇසුරු කරගෙන පවතින සිත විඥානය. එතකොට ඒ සිතෙන් ඔන්න විතක මොකද කරන්නේ? ඒ කාය ඇසුරු කරගෙන පවතින හිතෙන් රූප දකිනවා. ඒකට කියන චක්කු විඥානය කියලා. එතකොට ඒ දර්ශනයත් එක්ක මේ හිත ඉවර වෙනවා. එතකොට එහෙනම් පියා කියන්නේ ඒ අවස්ථාවට රූප දකින හිතටද? නෑ. මොකද ඒ හිත ඉපද නිරුද්ධ වෙනවා. එතකොට සද්ධාහන හිත උපදිනවා. ඒක ඉපද නිරුද්ධ වෙනවා. මෙහෙම අපි දුක උපදින අරමුණ පිළිසිඳ දැක්කහම අපිට තේරෙනවා මෙතන තියෙනවා සත්ව පුද්ගල නොවන හේතු ප්‍රත්‍යයෙන් හටගත් නාම රූප කියලා ධර්මතා දෙකක්. කන බොන ආහාරයෙන් හැදුණු රූපෙකුත් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුව නිසා හැදිච්ච චිත්තචෛසික ටිකකුත් තියෙන. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් චේතනා උපද්දලා කනබුන ආහාරයෙන් යුක්ත කය එහාට ගෙනියන්න මෙහාට ගෙනියන්න එහාට හරවනකොට මෙහාට හරවනකොට මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම තාත්තා යනවා තාත්තා ආපහු බැලුවා තාත්තා ආපහු ආවා තාත්තා වටපිට බලනවා කියන තැනකින් මම හැම වෙලාවෙම මම හිත හිතා අරමුණු ගන්නවා. එතකොට මම තාත්තා කියන කෝණයක් අදහසක් මගේ මනසේ මවාගෙන අනේ මගේ තාත්තා මට මෙච්චර උපකාරයි මෙච්චර ආදරේ කියලා මගේ හිතේම ලෝභය තණ්හාව ආදරේ කියන එක යෙදෙන විදිහට මම්ම සිතුළු වලක්ගෙන ඉහිලා තියෙනවා තාත්තා කියන එක පසුබිම් කරගෙන. එතකොට තාත්තා කියන හැඟීමත් එක්ක මංගාව යෙදිලා තියෙනවා තණ්හාව. දැන් බලන්න මේ තාත්තා කියන හැඟීමත් එක්ක මංගාව යෙදිලා තියෙන තණ්හාව ඇති වෙන්න මේ රූපය හෝ නාමය හෝ කියන දෙකෙන් එකක්වත් හේතු වුණාද? නැහැ. මේ නාම රූප දෙක නොදන්නා අවිද්‍යාවයි මේකේ ආරම්භය. දැන් මේ තණ්හාව නැත්තම් මේ දුක කියන තාත්තම් පියාමල දුක විඳීමේ ආරම්භය මොකද්ද? අවිද්‍යාව වෙන්නේ. මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නාකම නිසා මම තාත්තා කියලා හිතුවේ. හිතල තාත්තා මට මෙහෙම මෙහෙම කළා තාත්තා මට ආදරේ කියලා නැවත නැවත මම හිතනකොට තමයි මංගාව කෙනා එහෙම හිතන කෙනාගේ මනසේ සෙනෙහස ආදරේ කියන ටිකක් ඇති වෙනවා තමන්ගේම හිතන විතර්ක ටිකට. තේරුණා නේද? එහෙම හිතලා හුරු පුරුදු කළාට පස්සේ මේ නාම රූප දෙක ඇහැට හම්බ වෙන ගානේ මම අර ටිකම නම් සිහි කරගන්නේ. මට හැමදාම හම්බ වෙලා තියෙන තාත්තාවමයි මම ආදරය කරන තාත්තාවමයි සෙනෙහසමයි මට හම්බ වෙලා තියෙන්නේ. තේරෙනව නේද? ඊට පස්සේ යම් දවසකදී ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත රූපේ දෝෂයක් නිසා හෝ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන්ගෙන් හටගත්ත විඥානයේ තියෙන දෝෂයක් නිසා හෝ නාම රූප දෙක බිඳුණු මට එදාට එන්නේ තාත්තා මරුණා කියන අදහසම. ඇයි මේ නාම රූප දෙක දිහා මම බලලා හුරු කරලා තියෙන්නේ තාත්තා කියන අදහසත් එක්ක සෙනෙහස කියන ගති ටිකක්නේ. මට එන්නේ තාත්තා මැරුණා නේද කියනවත් එක්කම අර බැඳීම මට්ටමටම දුක එනවා මට. තේරෙනවද නේද? එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ අපි කෙනා කෙනා දුක් විඳින්නේ අවිද්‍යාව නිසා දුක උපදවාගෙන මිසක අපි විඳින දුකට මේ ස්කන්ධ ටික සම්බන්ධ නැහැ. මේ ස්කන්ධ ටිකේ මත නෙමෙයි මේ ලෝකෙ තියෙන්නේ. තේරෙනවද නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දුක පිරිසිඳ දකින්න කියලා කිව්වේ මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් කෙනෙක් හොඳටම. අපි කියමු මේ නාම රූප දෙක මේ හැම තැනම තියෙන මේ හැම රූපෙකම ඇහෙන් බලනවා වගේ ඊටත් වඩා වේගින් මේ නාම රූප දෙකක් තියෙන්නේ කියන ටිකම පිරිසිඳ දකින මට්ටම උපන්නු. දැන් අපි කියමු කායानुපස්සනාව වඩනකොට අත්ති කායෝතිව 50 සතිපත්චුපට්ඨිතා හෝති සත්වේ පුද්ගලයක් නොව කය පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටියේ කියන තැනකට එනකන් එන්න ඕනේ. මේ කය දකිනකොට සත්ව පුද්ගලයෙක් කියන මට්ටම බෑ. මේ කය කන බොන ආහාරයෙන් හැදුණු කය කියන තැනට එන්න ඕනේ. තේරුණා නේද? එතකොට එහෙම දැක්කොත් මේ නාම රූප දෙක දකිනකොට මගේ මනසේ තාත්තා කියන සංඥාව උපදීද? නෑ. අම්මා කියන සංඥාව උපදීද? දුව කියන සංඥාව, පුතා කියන සංඥාව, ඥාති කියන සංඥාව උපදීද? මේ ශරීරය දකිනකොට මම කියන සංඥාව උපදීද? නෑ. එහෙනම් උපදින් නැත්තම් මව්මල දුක, පියාමල දුක, සහෝදරය සහෝදරී ඥාති හිතේසින් මල දුක අපිට විඳින්න වෙයිද? ඒ අය ලෙඩවීමෙන් එන දුක උපදීද? මහලු වීමෙන්, මැරීමෙන් එන දුක අපේ මනසේ උපදීද? උපදින්නේ නැහැ. එතකොට දුක පිරිසිඳ දකිනකොට සමුදය දුර වෙනවා කියලා කිව්වේ අවිද්‍යාව නැති වෙලා අවිද්‍යාවත් එක්ක තණ්හාව ඇති වෙන මට්ටමේ ප්‍රපංච සංඛාව ඇති කරගන්නේ අපි. ඒ කියන්නේ කෙලස් ධර්ම ඇති වෙන විදිය විතරක් ඇති කරගන්න. තව පැත්තෙන් ගත්තොත් තාත්තට ආදරේ බව, අම්මට ආදරේ බව, අයියට ආදරේ බව, සහෝදරට ආදරේ බව කියන කාරණා ටිකක් හම්බ වෙන්න අපිට තාත්තා හම්බුනේ නැත්තම් තාත්තට ආදරයක් හම්බ වෙන්නේ, අම්මා අම්මෙක් හම්බුනේ නැත්තම් දුවෙක් පුතෙක් හම්බ වුනේ නැත්තම් අපිට ආදරේ කිලකක් හම්බ වෙයිද? තේරෙනවද මේ කියන්නේ? මේක මේ මනෝ විද්‍යාවක් ඈ. එතකොට මේ අපි හැමදාම මනසින් මේ අම්මා තාත්තා දුව පුතා කියලා බලනකොට මෙතන තියෙන නාම රූප දෙකේ ඇත්ත වෙහිලා හැමදාම බලන විදිහ තමයි අපිට පේන්නේ. ඔහොම බලන එකේ තියෙන දෝෂේ තමයි බලලා දුව දිහා බලලා පුතාගේ මුණ දිහා බලලා සතුට වෙනවා වගේම තමයි දුව දිහා බලලා පුතා දිහා බලලා දුක කියන එකත් එන්නේ ඒ විදිහටමයි. ඒ මිම්මෙන්මයි අපිට සැප උපද්දපු මිම්මෙන්මයි දුක කියන එකත් උපදින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක නැති කරන්න නම් දුක ඇති වෙන අරමුණ පිරිසිදු දකින්න. ආයකයි මං කියන ගැඹුරුම වර්ණ සටහන කියන එක අයින් කරන්නකො දැන් මම නාම රූප කියන මට්ටම ටික බලලා අපිට තේරෙනවානේ. එතකොට නාම රූප දෙක කියන ටික මෙතන තියෙන ඇත්තම ඇත්තමනේ අපි පුද්ගලයේ කියන තැනක කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස් ආදී කොටස් රාශිය තමයි මේ කයේ තියෙන්නේ. හැදෙන්නේ කන බොන බත් පාන් කව්පි මුං ඇට කියන මේ ආහාරයෙන් හැදෙන්නේ කියන එක ඇත්තම. ඊට පස්සේ ඒ කය ඇසුරු කරගෙන විඥාණය පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින සිතෙන් දැකීම, ඇහිම, දැනීම ආදී ක්‍රියාදාමයක් කරන්නේ නිරුද්ධ වෙනවා. ඒක වෙනම ශේත්‍රයක්. ඒ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත් එකක්. ඒක වෙනම ශේත්‍රයක් කිව්වේ ඒක කයට අයිති නැහැ. කය ඇසුරු කරගෙන හිටියට කයට සම්බන්ධ නැහැ. කය ඇසුරු කරගෙන හිත පවතිනවා නමුත් කයේ බැඳිලා කයට අයිති නැහැ. හිත ඇසුරු කරගෙන කය පවතිනවා නමුත් හිතට අයිති නැහැ. හිතයි කයයි දෙන්න එකට හිතට දෙන්නේ හැමදාම. හරිද? එක ගෙදර හිටියට දෙන්න වෙනස්. එතකොට මෙතනදී මම හිතේ මතක් කළේ බුදුරජාණන් වහන්සේ පින්නේ මහණෙනි අනන්ත සංසාරේ මව්මල දුකට අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි, පියාමල දුකට අඳපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවේ අතීතයේ විඳ දුක් සිහි කළ අපිට පසුතැවීමක් ඇති කරවන්න හෝ මේ නැත්තම් වෙන යමක් කියන්න නෙමෙයි. කෙනා කෙනා තමන්ගේ මනස හඳුනාගත්තේ නැතිකම නිසා තමන්ගේ සිතුවිලි ටිකට රැවටිලා මෙච්චර ඕගොල්ලෝ දුක් වින්දා. අදාහරි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ මනස හදා ගන්න කියන එක. ඒ කියන්නේ බාහිර කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපිට දරුව නැතිවීමෙන් එන දුක, පියා නැතිවීමෙන් එන දුක, මව නැතිවීමෙන් එන දුක, ලෙඩවීමෙන් එන දුක, මහලු බවෙන් එන දුක නැති කරලා දෙන්න වෙන කිසිම කෙනෙකුට බෑ. මොකද ඒකට හේතුව ඒ දුක ඇති කරගෙන තියෙන අපි නිසා. අපි නිසා ඒක නැති කරගන්න වෙන්නේ අපිටමයි. ඒ නිසා අපි කියමු නාම රූප දෙකක් තියෙන තැනක ඒක නොදන්නාකම නිසායි තාත්තා කියලා හිතලා තාත්තා කියලා බැඳුනේ. ඒ නිසායි පියාමල දුක විඳින්න උනේ, ලෙඩවීමේ දුක, මහලුවීමේ දුක විඳින්න උනේ කියන්න. රූප සම්මාදිටික මේ රූපේ ඇත්ත දැක්කහම මෙතන පියා කියලා ගන්න පුළුවන් අදහසම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණොත් මේ දුක උපදින්නේ නැහැ. අනුත්පාද බව නිරෝධය කියලා කිව්වේ දුක නැති වෙනවා නෙමෙයි, දුක හටගන්නේ නැහැ. හේතුව නැති වුණා. ওই විදිහට මේ අපිට සත්ව පුද්ගල භාවයේ හම්බ වෙන සියලුම අරමුණු දකින මට්ටමට ඇත්ත ඇති ඇති දකින මට්ටමට ගත්තොත් ආධ්‍යාත්මික තමන් කියන තැන ඉඳලා සත්ව පුද්ගල භාවයෙන් එන දුක ඒ මොහොතේ ඉඳලම නූපදින නොහට ගන්න බවටපත් වෙනවා. හැබැයි මම කිව්වේ මුලින් කන බොන ආහාරයෙන් හැදුණු මේ රූපේ දිරන බවකුත් තියෙනවා. මේ චිත්තචෛතසිකයන්ගේ වෙනස් වීමකුත් තියෙනවා. ඒක කෙනෙක් නිසා එන දුක නෙමෙයි. ඒ ධර්මතාවයන්ගේ දුක. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉදදි නැති කරන්න පෙන්වුවේ කෙලෙස් ටික නිසා ඇතිවෙන දුක. සත්ව පුද්ගල භාවයෙන් ඇතිවෙන දුක නැයි මේ ජීවත්ව ඉදදි නැති කරන්න පෙන්වුවේ. ඒකට පෙන්වුවා සෝ උපදිශේෂ නිබ්බාන කියලා. මෙතන ස්කන්ධ ටිකේ ජීවත් වෙමින්ම ඇත්ත දකින ස්කන්ධ ටිකේ ජීවත් වෙමින්ම කෙලෙස් නිසා උපදින දුක නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය දුක කියන එක ඇති කරන හේතුව නැති වෙන්න ඇත්ත දකින්න ඕනේ කියලා දැනගත්තාම අන්නේ ඇත්ත දකින්න එකපාරටම අපිට බෑ. ඔන්න ඔය ඇත්ත දකින තැනට අපේ මනස ලං කරගන්න, කිට්ටු කරගන්න තියෙන එකම මාර්ගය තමයි ඒකායනෝ යම් වික්‍රේ මග්ගෝ කියලා මහණෙනි මේ එකම මගයි කියලා සතර සතිපට්ඨානේ පනවන. පනවලා ඒ සතර සතිපට්ඨානේදී මේ කායගත සතිය කියලා කය අනුව ගිය සිහිය නිතරම පවත්තන ක්‍රමයක් තථාගතයන් වහන්සේ කියනවා. එතකොට ඒකේ කොටස් තියෙනවා 14. ඊට පස්සේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවේ කොටස් පහකුයි. මේකේ තියෙනවා 21ක් කමටහන්. එතකොට දැන් ඔන්න අපි කතා කරමු සතිපට්ඨාන ගැන. හරිද? එතකොට ඒකෙදි තියෙන්න ඕනේ මොකද්ද මේ සතිපට්ඨාන කියන්නේ? මෙන්න මේ වගේ මේ ජීවිතේදීම, මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතේදීම සත්ව පුද්ගල ආත්ම භාවය නිසා විඳින දුක නැති කරන්න තියෙන එකම ක්‍රමය, එකම තැන මොකද්ද? නිවැරදි දැකීම හදා ගැනීමම විතරයි කියන එක. මොකද ඒකට හේතුව වෙන අපිට කෙලෙස් ඇති වෙච්ච තැන් මේ ටිකේ මේ භෞතික විපරිණාම භවකින් පෙන්වන්න බෑ. භෞතික විපරිණාම භවකින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ අපිට කෙලෙස් ඇති වෙන ධර්මතාව ටිකේ. මේ ඒ නිසයි සම්මා දිට්ඨි කියලා මේ ස්කන්ධයන්ගේ ඇත්ත දකින්න විතරයි. ඒ කියන්නේ අපි කියමු කෝටි ප්‍රකෝටි තප්පරයකට කෝටි ප්‍රකෝටි ගානක් වේගයකින් බිඳි බිඳි යන විදිය හරි රූපයක් නම් හම්බෙන්නේ ඒ රූපයකට නම් තණ්හා කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ බිඳීම නෙමෙයි, එහෙම හම්බෙන රූපය ඇත්ත. රූපය කියන්නේ මොකද්ද කියන එකයි අවශ්‍ය වෙන්නේ. රූපය කොච්චර වේගෙන් විදුලත් කමන්නේ, නොබිඳීම තිබ්බත් කමන්නේ. ඇත් ඉදිරිපිටට ආපු රූපේ බිඳෙන එකද නොබිඳෙන එකද නෙමෙයි ප්‍රශ්නේ. ඒක ඇත්ත. ඇත්ත බැලුවහම තමයි තියෙන්නේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ චිත්‍රයක්. නැත්නම් අපි නිකම් කිව්වා නාම රූප දෙකක්. ඒක මෙතෙන්දී ඕනේ වෙන්නේ අපේ මනසේ තියෙන ප්‍රපංච ටික මේ වස්තුවට බැඳෙන්නේ නැති විදිහට මේ වස්තුවේ ඇත්ත දකින්නයි මෙතන තියෙන ඕනෙකම තියෙන්නේ. ඒකයි මෙතන තියෙන ධර්ම උපාය. දැන් මට තේරෙන්නේ බාහිර පුද්ගලයෙක් ඉන්නවාමයි කියන හැඟීමමම තේරෙන්නේ. බාහිර කෙනෙක් ඉන්නවාමයි කියලා කොච්චර තේරුණත් එහෙම කෙනෙක් ඉන්නවා කියලා පෙන්නන කම තියෙන්නේ මනසේ මිසක මේ භෞතිකය තුල එහෙම එකක් නැහැ කියන එක හේතු ගන්නව ගන්න විතරයි රූපය ගැන අපි බලන්න ඕනේ. ඔකට වේගය නෙමෙයි බල ඕනේ බලපාන්නේ කියන එකයි මම කියන්නේ. තේරෙනවද කියන එක. ඒ කියන්නේ දැන් මට හිතෙනවනේ මේ පුද්ගලයෙක්මයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනාත්මයි කියලා. සබ්බ ධම්ම අනත්ත කියලා සිළු ධර්මෙම අනාත්මයි කියලා. නමුත් මට හිතෙනවා නෑ ආත්මයි මේ කෙනෙක් කියලානේ. එතකොට මට කෙනා කියනක හිතෙන්නේ බාහිර ඉන්නවමයි කියලානේ. නමුත් මේ බාහිර ඉන්නවමයි කියලා කොච්චර පෙන්නොත් ඔහොම පෙනෙන ගතිය, පෙන්නන ගතිය කෙනා කෙනාගේ මනසෙයි තියෙන්නේ. කියන එක පෙන්න ගන්න අවබෝධ කරවන්නයි අවබෝධ වෙන්නයි මේ රූපය අපි ඇත්ත බැලියෝ. එතකොටයි මේ රූපය කියනක වර්ණ සටහනක් නැත්තම් මෙහෙම කොලා කලාපවසෙන් බල්ල කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනකොට එහෙනම් ඔය එක කොටසකවත් නැත්තම් කෙස්වලත් නැහැ, හැම මාස් ලේනහර ඇට ඒවත් නැත්තම් එහෙනම් මනසේ කියන උත්තරේ ගන්න ඕනේ මිසක සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා අවසන් කරන්න බෑ. එහෙනම් මේ හැඟීම අපේ සිතේ ඉදිච්ච හැඟීම කියන කාරණා. එතකොට එහෙනම් මේ සිතේ තියෙන මේ හැඟීම අයින් කරගන්නේ කොහොමද? ආයමේ ආර්ය අෂ්ටාංගික මග්ගෝ කියන තැනකින් ඇවිල්ලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ හිතේ තියෙන හැඟීම අයින් කරගන්න. ඒකට යන ගමන් මාර්ගයේ ප්‍රධාන වෙන සතර සතිපට්ඨාන. ওই සතර සතිපට්ඨානේ වඩනකොට මෙහි අපි ගාව තියෙන පුද්ගල සංඥාවයි අයින් වෙන්නේ. මේ පුද්ගල සංඥාව ගෙවුනහම යම් දවසක් තියෙනවා හිතන්න ඕනේ නැහැ, කල්පනා කරන්න ඕනේ නැහැ. මේ ඇහෙන් බැලුවාම අත්ති කායතුව 50 සතිපත්තුපත්ති දහොද සත්‍ය පුද්ගලෙ නෝ කායපමණක් ඇත්ත යන සිහිය හොඳින් ගලඹ සිටින දවසක් එනවා. ඔතෙන්ට එනකම්ම කායानुපසනාව වැඩි යුතු. කායानुපසනාව කුමන කමටහනක් වැළුවත් ඇහැට පෙනෙන රූපයේ සත්ව පුද්ගල භාවයේ නැකෙන තැන දක්වාම කායानुපසනාව ඉවර නැහැ. කියන එක දකින්න ඕනේ. සතර සතිපට්ඨානේ වඩලා ඉවර වුණොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? කන බොන ආහාරයෙන් යුක්ත කිසිම රූපයක සත්ත්ව පුද්ගල හැඟීමක් Tamanට තියෙන්න බෑ. ඒ කියන්නේ එයා දන්නවා සත්ත්ව පුද්ගලේ කවදාවත් අල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ මෙහෙම ඇල්ලුව කන බොන ආහාරයෙන් යුක්ත කෙස්ලොම් නියද තම්මස් නහර වලින් හදිච්ච මේ සාමාන්‍ය ආහාරපත්තෙන් හටගත් රූපය නම් අහුණා කියන එක එයාට දැනේ. කය ස්පර්ශුණා කියලා දැනේ. කෙනෙක් වැල්ලුවා කියන හැඟීම නැහැ. මෙහෙම ඇල්ලුවාම මේ මම ඇල්ලුවා, මගේ අත ඇල්ලුවා කියන එක නැහැ. මේ කනබුන ආහාරයෙන් හැදුණු මේ කය නම් ස්පර්ශුණා කියන තැනකටයි. සතිපට්ඨානේ කායගත සත්‍යයේ කුමන කමඨහනක් වලුත් එතෙන්ට නකන් එනවා. දැන් අපි කතා කරමු ප්‍රශ්න ටික මොකක්ද කොතනින්ද නැතර කියලා. අතිපත්තන ප්‍රශ්න ටික මොකක්ද නතර කරගන්න
සංඥාසන තමයි කියපු දෙයට සම්බන්ධව ඒකට අපි රූපයක් තියනවා කියන අදහසේ ඉඳගෙනයි ඒ කායනුපස්සනාව වඩන්නේ එතනදී
වඩන්නේ
කියන්නේ ලෝකෙට අයිති
අයිති ඒක තමයි ලෝකෙ ඇත්ත. ඒ නිසායි සතර සතිපට්ඨානය දෙකට බෙදෙනවා පූර්ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර කියලා. ලෝකෝත්තර දර්ශනයේදී කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතරම එක අරමුණේ වැඩෙනවා. පූර්ව භාග ප්‍රතිපදාවේදී කායගත සතිය විතරයි ආරමුණු වෙන්නේ. කායේ කායානුපස්සී විහෙරති කියලා විස්තර කරන රටවපෙන්න ඇයි කායේ කායානුපස්සී කායේ කායානුපලන්න කියලා ඇයි මේක තහවුරු කරන්න කියන. දැන් මේ වෙලාවේදී වේදනාව ගැන සිත ගැන ධර්මයන් ගැන නෙවෙයි කය ගැනයි බැලිය යුත්තේ කියන එකයි අවධාරණය කරනවා කියලා අවධාරණය කරන්නයි කියලා පෙන්නනවා. ඒ නිසා ඒක නැවත කියන්නේ. කයෙහි කයන්ව බැලිය යුතුයි කියලා. එතකොට වේදනාව ගැන බලනකොට මේ වෙලාවේදී බැලිය යුත්තේ වේදනාව ගැනයි කියන කාරණාව. එතෙන්දී
මේ පූර්ව ප්‍රතිපදාව විතරද?
එතන පූර්ව භාග ප්‍රතිපදාව ඒකයි. ඒකේ ලක්ෂණේ විනය්‍ය ලෝකී අවිජ්ජා දෝමනසං කියන එක විතරයි පෙන්වන්නේ මෙතන. මොකද නීවරණ ටික ලෝභ දේශ දෙක හික්මන්න විතරයි තාම පෙන්වන්නේ. මොකද ලෝභ දේශ දෙක හික්මුනහම මොකද ඔය සතිපට්ඨාන කමඨහම් 21ෙන් එන්නේ එක තැනකට. සමාධිය දක්වා විතරයි. සමාධිගත මනසටයි ඇත්ත ඇති හැටි පෙන්නේ. ලෝකෝත්තර මාර්ගය පටන් ගන්න ධ්‍යාන මට්ටමේ ඉඳලා ඇත්ත ඇති හැටි දකින මට්ටමේ ඉඳලා. සමාධිත්‍ය කියන්නේ ඒකයි. කායානුපස්සනාවෙන් කෙනෙක් ගියත්, වේදනානුපස්සනාවෙන් ගියත්, චිත්තානුපස්සනාවෙන් ගියත්, ධම්මානුපස්සනාවෙන් ගියත් මේ යන ඔක්කොම යන්නේ එක තැනකට. එක තැනකට. නීවරණ යටපත් කරලා නීවරණ චිත්තේම යටපත් කරනවා. නීවරණ යටපත් කරනවා විතරක් නෙමෙයි නීවරණ සංඥාවම. ඒ කියන්නේ දැන් අපිට නීවරණ නැහැ දැන් මේ බණහන වෙලාවට කියනකොට. නමුත් නීවරණ චිත්තේ ගෙවිලා නැහැ. මේ නීවරණ චිත්තේම අතහැරෙනවා. ඒ කියන්නේ අපිට ඇහැට පෙනෙන මේ මාසසට පෙනෙන මේ දර්ශනපතේම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ඇහැට පෙනෙන රූප දර්ශනයේම වෙනස්කමක් තියෙනවා. එයා උදාහරණයක් ගත්තොත් එයාට රැට අඳුරක් කියලා එකක් නැහැ. මේ ඉදිකට්ටක් හරගීමට දැම්මත් ඒක උනත් හොයාගත්තා. ඒ තරම්ම මේ පියවි මාසයෙන්ම ආලෝක සංඥාව විනිවිද දකින්න රැඳවල් දෙකේ දිවා යථා දිවා තත රත්ති යථා රත්ති තත දිවා කියලා. ඒ වගේ මේ සමාධි මට්ටමක් එනවා. ඒ මට්ටමත් පහු කරනවා. එතකොට ඒ දක්වාම යන්න තියෙන සතර සතිපට්ඨානේ හරහා. ඔක්කොම. එතකොට අපි කියමු ඒකෙදි දැන් මේ කායගත සතියදී අපිට පුළුවන් එක්කෙනෙකුට මේ කාරණා 14ම ගැන හිතන්න පුළුවන්. එකම කමටහනක් ගන්න පුළුවන්. එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ 14ෙන්ම විටින් විට අරමුණු මාරු කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කය අනුව ගිය සිහියයි අවශ්‍ය වෙන්නේ. මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නීවරණ චිත්තය. ඔකේදී මතකද මම උතුපලට කතා කළා මේ විදර්ශනා ඥාන ටික වෙනම එකක් ලෝකෝත්තර මාර්ගයේ වෙනම එකක් කියන එකට මේ පටිසම්භිදා මග්ගේ ආරම්භයේදීම ආනන්ද මහ රහතන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ යම් කෙනෙක් රහත් වෙනවා නම් රහත් වෙන්න තියෙන ක්‍රම හතරයි තියෙනවා. එකක් සමත පූර්වාංගම විදර්ශනාවෙන්, එකක් විදර්ශනා පූර්වාංගම සමතෙන්, අනික සමත විදර්ශනා යුගනන්තව, අනික ධම්මෝද්දච්ච සමන්නාගත චේතෝ සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය විදර්ශනා කරලා මාර්ගය උපදිනවා කියන ක්‍රම හතරක්. එතකොට ඔන්න සමත පූර්වාංගම විදර්ශනා කිව්වහම සමතය මුලින් වඩලා පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ වඩලා සමත පූර්වංගම විදර්ශනා වඩලා ඊට පස්සේ මාර්ගය උපදිනවා. විදර්ශනා පූර්වංගම සමතයේ කෙනෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරමමයි හිතා ඉන්නේ. එහෙම හිතන එකටම හිත සමාධි වෙනවා. සමතයේ ඒ සමාධියේදී මාර්ගය උපදිනවා. හැම වෙලේම මාර්ගය උපදින සමාධියන් පස්සේ. එතකොට මේ සතර සතිපට්ඨානේ එන්නේ හැම වෙලාවෙම මේ සමාධිය කියන තැන දක්වා විතරයි. ඒ කියන්නේ තවපතකට බුද්ධංග ධර්ම පහළ වෙනවා. නීවරණ ධර්ම දුරු කළා. ප්‍රථම, ද්විතීයි, තෘතීයි, චතුර්ථ කියන මේ ධ්‍යාන මට්ටමට ගේන එකට තමයි කියන්නේ මේ සතිපට්ඨාන කරන පූර්ව භාගයේ ටිකින් කරන්නේ. එතකොට ඒ සමාධිය උදව් කරගෙන ඇත්ත දකින්නකොට අන්න ලෝකෝත්තර මාර්ගයේම සම්පූර්ණ වෙනවා. සම්මාදිට්ඨිය එතකන් මෙතෙන්ට යනකන් සම්මාදිට්ඨිය කියන එක එයාට තියෙනවා ශ්‍රුතමේ ඥානෙ. සම්මාදිට්ඨිය තියෙන්නේ ශ්‍රුතමේ ඥානෙ. දැන් අපි ඔක ඊයේ ටික සාකච්ඡා කළා. මේ දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥාවට වාචා කම්මන්ත ආජීව මේ සීලයට වායාම සති සමාධි සමාධියට. එතකොට බැලු බැලමට අපිට පේන්නේ දැන් ඔයතන දැන් ගොඩක් දෙනෙක් කරන්නේ ප්‍රඥා සීල සමාධි වගේ නෙවෙළු බැලමට පේන්නේ නේද? නමුත් ප්‍රතිපදාව හැටියට ගත්තහම සීල සමාධි ප්‍රඥානේ. එතකොට ඒකෙදි මෙහෙමයි. මම කිව්වේ දැන් තම උපමාවක් අරගෙන යම්කිසි රවුමක් නම් සර්කල් එකක් නම් අපි කියමු තම බයිසිකල් තහවන තරගෙම තියෙන. බලන්න ඒකෙම ඉරක් ඇඳලා ඒ ඉරේම මෙහෙ පැත්තේ තියෙනවා ස්ටාර්ට් කියලා කියන ආරම්භයේ ඒ ඉරේ මෙහෙ පැත්තේ තමයි අවසානය. එතකොට එකම තැනින් තමයි ආරම්භය සහ අවසානය තියෙන්නේ නේද? මෙහෙම රවුමම ගිහිල්ලා ආවහම අවසන් වෙන එයා අවසන් වෙන්නත් ඒ ඉරේම පයින්ද වෙනෝනේ නේද? ඒ වගේ චක්‍රයක් උණු මේක ධර්ම චක්‍රයක්. කල්යාණ මිත්‍රය ඇසුර සද්ධර්ම ශ්‍රවණේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙක පටන් ගත්තහම ගන්න ඒ සම්මා දිට්ඨිය නිසා අපි සීලයක පිළිපදලා සමාධි වඩනවා. වඩල ප්‍රඥාවෙන් ඇත්ත දැකලා තමයි අවසන්නේ. ආපහු දැනගත් තැනින්ම තමයි අවසන්නේ. ඒක ධර්ම චක්‍රය තියෙනවා. එතකොට ඒ දකින්න තැනට ගණ්ඩ සමාධි කරන සතිපට්ඨානය වඩන්නත් අපිට මේ සම්මා දිට්ඨිය උපකාර වෙලා තියෙනවා. හැබැයි ඕකට කියන ඒව අවස්ථාවට කියන මග්ගා රම්මන කියලා. ඒ කියන්නේ මාර්ගය අරමුණු කරගෙනයි මේ ටික තියෙන්නේ. නිවන් දකින්න යන්නේ යන ගණේ තමයි යන්නේ. නමුත් තාම ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. චිතු මාර්ගය නෙවෙයි. තේරෙනවද නේද? ඊට පස්සේ අර සම්මා සමාධියේදී ලෝකෝත්තර මාර්ගයම උපදිනවා. ලෝකෝත්තර මාර්ගයම උපදිනවා. ඔතන මෙහෙම කාරණාවකුත් දකින්නට ඕනේ. ඒ කියන්නේ මෙහෙම භවනා කරගෙන යනකොට නීවරණ ධර්ම දුරු වෙලා ගලන්ට අවස්ථාවට ධ්‍යාන මට්ටමට හිතපත් වෙලා මේ ඇත්ත දැකලා ඊට පස්සේ ආපහු අතහැරෙනවා සුවම් වගේ මට්ටම් වලදී සකදාගාමී මට්ටම් වලදී අනාගාමී මට්ටමෙන් පස්සේ තමයි ඒ සමාධිය අත නොහැරෙන මට්ටමකම රැඳිලා තියෙන්නේ කියන කාරණාවත් මතක තියුතුයි. එතකොට ඒ සතිපට්ඨානය කියන එකෙන් හැම වෙලාවෙම කරන්නේ නීවරණ චිත්තේ නැත්තම් පංචකාම ය නිස්කෘත මනස අයින් කළා චිත්ත සමාධියක් ලබා දෙන එක. එතකොට චිත්ත සමාධිය ලබා ගන්න සතිපට්ඨානය වඩන අපි දැනගෙන තියෙනෝනේ ඒ සමාධිය වඩන දවසට ඇස් ඉදිරි පිටට ආපු රූපේ වර්ණ සටහනක් නාම රූප දෙකක් කියන එක පෙනෙනවා. පෙනුණු දවසට මට අම්මා තාත්තා දුව පුතා රන් රිදී කියන හැඟීම් ටික මනසේ මිදෙනවා. එහෙම මිදුනහම එයින් එන දුකෙන්ද මම මිදෙනවා කියන ටික දැනගෙන තියෙනවා. සරල සිද්ධිය. සමාධිය වඩන්නේ ඇයි මම සමාධිය වැඩුවාම මේ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහනක් නැත්තම් මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙන්වපු ඇත්ත මට පෙනෙනවා. පෙනුණු දවසට මගේ මනසේ මේ පුද්ගල සංඥාව පුද්ගල හැඟීම නැත්තම් සෙනෙහස නැත්තම් රන් රිදී මුතුමැණික් කියන හැඟීම ඒවට තියෙන ආසාව කියන ගතිය මනසේ නිරුද්ධ වෙනවා. එහෙම වුණාම ඒ නිසා එන දුක නොහට ගන්න තත්ත්වයටපත් වෙනවා කියලා දැනගෙන ඒ සඳහායි මෙයා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ. නැත්තම් මේ සතර සතිපට්ඨාන වඩන්නේ මේ සමාධිය ගන්න. සමාධිය ගන්න මොකටද? ඇත්ත දකින්න. ඇත්ත දකින්න මොකටද? ආශ්‍රයෙන් කෙලෙසුන්ගේ මනස මුදව ගන්න. ඒ කෙලෙසුන්ගේ මනස මුදව ගන්න මොකටද? දුකේ නිරෝධය සාක්ෂාත් කර ගන්න. තේරුණානේ? එතකොට දැන් සතිපට්ඨාන වඩන හැටි උන්නම් අපි ටිකක් කතා කරමු. ඒකේ මොන හරි තියෙනවද කතා කරලා ඉතුරු ටිකක් හරි ඔතනදී මම අර ටිකක් මතක් කළා සති සම්පජන්නේ කියන තැන මේ සති සම්පජන්නේ කියන තැන ටිකක් මේ බොහොම වටිනා තැනක් දැන් ඒකෙදී හැම කාරණාවක්ම එකයි මේ සතිපට්ඨාන සූත්‍රයේ කායගත සතිය දිහා බලන්න මේකෙන් කළ මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඒ කියන්නේ මොනවහරි දෙයක් කරන්න කලින් හොඳට නිරීක්ෂණය කරන්න මේක මෙහෙම පනවලා තියෙන්නේ මොන අර්ථයක් ලබා ගන්නද කියලා. ඔය සතිපට්ඨාන කායගත සතිය පනවලා තියෙන්නේ මොන අර්ථයක් සඳහාද කියලා හොඳට නිරීක්ෂණය කරන්න බලන්න. කුළුත් ඔගලන්ට හම්බ වෙයි මෙන්න මෙහෙම උත්තරයක්. මොකද අපි හැම කෙනෙක්ම මොනවා හරි දෙයක් කරද්දී දුක් විඳින්න හෝ දුක උපද්දමින් හෝ දුක උපද්දවන අතීත අනාගත දෙකේ මරුණු අතීතයේ සහ නූපන් අනාගත දෙකේ මනස තියාගෙන බොරුව තුල දුක් විඳින්න දුක ඇති කරන හේතු ඇති වෙන විදිහට මනස තියාගෙනයි කයින් එක එක දේවල් කරන්නේ මේ කරන දේ ඉවර වුණාට අපේ ජීවිතයේ නතර වෙලා තියෙන කෙලස් ගොඩක් එක්ක තේරෙන්නේ මේ සතර සතිපට්ඨානෙන් කරන්නේ කයත් එක්කම කරන හැම දෙයක් එක්කම මනස පවත්තන්න හුරු කරලා මනෝමයෙන් අතීත අනාගත දෙකට යන්න තියෙන ඉඩ නැති කරලා තියෙන්නේ මේ කායගත සතියෙන් කරලා තියෙන එකම දේ තමයි කරන දේත් එක්ක සිතද ජීවත් කරවනවා. කයින් කරන දේ එක්කම සිත තියාගන්නවා. සිත තියාගෙන සිතේ දැනුම ඇතුවම කයින් කරනවා කියනවා කියන තැනකින්. ඒකෙන් උපායක් සකස් කරලා තියෙනවා මොකද්ද? මනසට අතීත නිරුද්ධ වෙච්ච ධර්මය අරමුණු කර කර කෙලෙස් උපදවන්නවත් නූපන්න ධර්මිය ගැන හිත හිත කෙලෙස් උපන්දවන්නවත් තියෙන ඉඩ නැති කරලා තියෙනවා. මේ මුළු කායගත සතියෙන්ම කරන මේ සතිපට්ඨානෙන්ම කරන්නේ ඒක. ප්‍රධානම අර්ථ ටික ඒකයි මේ වර්තමානයේක නිකම්ම මුකුත් හිතන්න නැතුව ඉන්න කියලා කිව්වොත් ඉන්න බෑනේ. ඒ හින්දා තමයි වැඩක් දීලා තියෙන්නේ. උපාය තියෙන්නේ. එතකොට ඔය සති සම්පජන්ණේ කියන එකේදී මම කිව්වේ ආනාපාන සති විතරක් නෙමෙයි හැම වෙලාවෙම සති නිමිති හිත තියාගෙන හරිද පුළුවන් නම් මම මේ කියන වැඩේ කරලා බලන්න ඔගොල්ලෝ අවුරුද්දක් එපා මාස ගණනක් එපා සති ගණනක් එපා දවස් ගණනක් එපා එකම එක පැයක් හරිද හරියටම කරන්න ඕනේ එකම එක පැයක් විතරක් කරන්න කරලා පුළුවන් නම් තමන්ගේ මනස දිහා බලන්න පෙරපස මනස වෙනස තමන්ට තේරෙයි. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ අද පැයක්වත් කරයි කියලා. මොකද එච්චරට අපි ගුරුවත හුරු වෙලා එක පැයක් මේ කයෙන් කෙරෙන හැම වැඩක් එකම සිත තබා ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මොනවා හරි දෙයක් ගන්න අත දික් කරනකොට අත දික් කරනවා කියන එක ගැන දැනුම් සහිතවමයි අත දික් කරන්නේ. ඒ භාණ්ඩේ ගත්ත බව දැන් මේ ගැඹුරු විදර්ශනාවක් නෙමෙයි මේ කියන්නේ. සිහිය විතරයි. ඒ භාණ්ඩේ අල්ලපු බවක් දන්නවා, ඒක ගත්ත බවක් දන්නවා ළඟ. අරගෙන තිබ්බ බවක් දන්නවා. ඊට පස්සේ වෙන දෙයක් කරන්න අත දැම්මා නම් ඒකත් දන්නවා. නැත්තම් දැන් බෙල්ල හරවල වටපිට දිහා මොන හරි දෙයක් බලනවා නම් ඒ බවක් දන්නවා කියලා කයින් හෝ නැත්තම් වචනකින් කෙනෙක් එක්ක කතා කරනකොට කතා කරන වචනෙත් එක්කමයි ඉන්නේ. තව කෙටියෙන් ගත්තොත් බුදු වඳිනවා නම් හෝ නැත්තම් ආගම අදහනවා නම් හෝ අදහන වෙලාවට අදහන ඒ වචන ටික මෙහෙන් කියද්දි ඕගොල්ලෝ බලන්න මානසික වෙන මොනවත් හරි එක්ක නැද්ද කියලා. එහෙම කරන්නේ නැතුව ඒ වචන ටිකත් එක්කම ඉන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචන්න සම්පන්නෝ කියලා කියනකොට එක වචනයක් ගන්න ඕගොල්ලන්ට සිංහල නොතේරෙන වෙන්න පුළුවන් තමයි. නමුත් ඒ වචනයක් ගන්න ඒ වචනේ කිව්ව බව දන්නවා. වචනෙම කියනවා කිව්ව බවම දන්නවා. කියන තැනකින් ජීවත් වෙන්න. කරනව කළ බව දන්නවා. ඇල්ලුවොත් යමක් අල්ලුම් බව දන්නවා. කියන තැනකින් අසීහියකින් අල්ලන්නේ නැතුව අසීහියකින් කියන්නේ නැතුව කරන්නේ නැතුව ඉන්න කායගත සතිය. පුළුවන් නම් එක පැයක් කරලා බලන්න. ඒක බුදුරජාන් වහන්සේ විසාර කරන්නේ මහන්නේ අර දවස් හතක් තැබේවා එක රැයක් දවාලා කෙනෙක් කරලා බලන්න. කියන දෙනක සපුදා දූත්‍රෙදී. එතකොට මෙතනදී එතන බුදුරජාන් වහන්සේ එක රැයක් දවාලා කරන්න කියන එකට අපලනවා මොකද සෝවාන් ඵලයට. මම මේ මෙතෙන්දී පැයක් කළා බලන්න කියලා කි උවපල නෙමෙයි පෙරපසු මනස බලන්න පුළුවන් ඕගලගේ වෙනස්කම කොච්චර වෙනස්ද කියලා. එතකොට තේරෙයි අපි දුක කියන එක උපද්දවාගෙන දුක් විඳින්නේ කියන කාරණාව තේරෙයි. එතකොට කවදාවත් අපි විඳින දුක බාහිර දෙයක් හෝ බාහිර කෙනෙක් නිසා නෙවෙයි අපි විඳින්නේ අපේම මානසික තියෙන අවිද්‍යාව නිසාමයි අපි දුක් වෙන්නේ. අපි ගාව ඒක හදා ගන්නත් පුළුවන් දුක නැති වෙන විදිහට ජීවත් වෙන්නත් පුළුවන් අපිට. මම හොරෙක් වෙනවද කියන කාරණාවත් හොඳ මිනිහෙක් වෙනවද කියන කාරණාවත් මගේ චේතනාව මතම හසුරුවගෙන ඉන්නෙම කරගන්න වෙනවා මිසක මට ඔබතුමාලාට බෑ මාව හොරෙක් නොකරන එක කරනවා කියන එක කරන්න. නේද? මේ ඒ වගේ දුක කියන එකත් එහෙම හැම දෙයක් නෙමෙයි. එතකොට සතිපට්ඨානයේදී ඒ සති සම්පජන්‍ය කියන එකේදී සති නිමිත්ත අර ආනාපාන සතිය වගේ නාසයේ ගාව හෝ තොඳෙන් ගාව හිත තබා ගන්න මම කියන්නේ කෝඩල්ල එළුණා වගේ සති නිමිත්ත අත හරින්නේ නැතුවම ඉන්න පුළුවන් තරම් හුරු වෙන්න. ටික දවසක් අමාරුයි. නමුත් දිවියට යනකොට පුදුම කයට සැහැල්ලුවක් ඇති වෙනවා. කවදාවත් වෙහෙස කරන හිතට පීඩා එන සිතුවිලි උපදින්නේ නැහැ. ඈ දිත්තේ ධම්මෝම මේ හිත හදා ගැනීම නිසා ඇති වෙන සැහැල්ලුවක්. දැන් අපිත් බලන්න මේ හිත නොවඩපු කෙනෙකුට මේක නොවුනොත් ඒක ලෝක බුදුය. මොකද්ද? ඉබේම ඉන්නකොට තමන් කළ කී දේවල් සිහි වෙලා අපරාධ මම මේක කළේ කියලා කපුව පිච්චලා යන විදිහ සිතුවිලි එන්න පුළුවන්. අනේ මම මේක කළානේ කියලා එන්න පුළුවන්. කළේ නෑනේ කියලා එන්න පුළුවන්. ඈ තමන් අතින් වෙච්ච අඩුපාඩු සිහි වෙලා එන්න පුළුවන්. වැරදි සිහි වෙලා එන්න පුළුවන්. ඈ ඒ වෙනකොට බඩපුව පිච්චෙනා වගේ ගතිය දැනෙන්න පුළුවන්. ඔය වගේ විතර්ක උපදින්නේ ඉබේම උපදින්නේ. එතකොට ඒ උපදින ගානේ අපිවම දුක් වෙනවා දුකෙන්. නම් ඒක මේ හිත නොවඩපු ඕනම කෙනෙකුට ඇති වෙන පුළුවන් ලක්ෂණයක් ගතිය. මොකද අපි හැමෝම හොඳ දේත් කරලා තියන අය නරක දේත් කරලා තියන අය. මොකද පුද්ගලයෙක් නිසා නෙමෙයි කෙලස් ධර්මයේ හේතුඵල ධමයක් නිසා. මේ හේතුඵල ධමයක්. නමුත් මේ සතර සතිපට්ඨානෙ තියෙන ආනිසංස ඕගලන්ට මෙලොවම බලා ගන්න පුළුවන් ලෝකෝත්තර ධර්මයක් පැත්තකින් තැබේවා. ඒ විදිහේ විතර්කව උපදින්නම ඒ භාවනා කරන මනසට තියෙන ආනිසංසය තමයි හොඳට භාවනා කරනකොට ඉබේම තමන්ව යමක් සීවිලා පිච්චෙන මට්ටමේ විතර්ක උපදින එක නතර වෙනවා. ඒකෙන්ම පුදුම සහනයක් තමන්ට තියෙනවා ජීවිතේ. එතකොට ස්පර්ශ ආයතනයන්ට ගැටිලා ඇති වෙන රාග දේශ මොහ මට්ටම් මිසක ඇතුළතින් උපදින ගතිය සම්පූර්ණ නැති කරනවා. අද කරනවා. ඒකෙන් පුදුම සැහැල්ලුවක් ඇති වෙයි මේ මෙලෝදී. මොකද අපි ඇත්තටම දුක් විඳින්නේ බාහිර ස්පර්ශකින් නෙමෙයි ඇතුළත උපද්දන මේ ගිනි පෝරන්නේ. ඒකයි මේක වැඩි බර මුළු බර කියලා කියන්නේ. ඒ ගතිය කියනක නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාව එකනේ දෙන්නේ මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිකරන්න හැදී වැළපීම් නැතිකරන්න දුක් දුන්නස් නැතිකරන්න තියෙන එකම මඟ කියලා. එතකොට ওই ටික කරන්න ওই ටික කරනකොට ඒකෙදි නවසීවිතිකයත් අපිට වඩන්න පුළුවන්. නවසීවිතිකය දැන් ඉස්සර නම් මිනී ධාන්‍ය ඔය සොහොන් පිටියේදී ඕන කෙනෙකුට ගිහලා නිමිත්ත ගන්න පුළුවන්. නමුත් දැන් අපිට බැරි නම් මේ අපිට පුළුවන් මට්ටමක සිහි කරලා මේ අපි කියමු තමන්ගේ ශරීරය හරි අරගෙන අනේ මේ රූපයක් නරුණාම ඉති මිලා නිවි වෙනවා නේද, පුපුරලා සැරව ගලනවා නේද, ගලන මට්ටමට පත් වෙනවා නේද, පණුව ගන්න මට්ටමට පත් වෙනවා නේද කියලා අර ඒකේ තියෙන කාරණා එකින් එක එකින් එක සිහි කරලා මේ රූපයට ආදේශ කරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ආලය ආදරය ආසාව ඇති වෙන අරමුණු තියෙනවනේ, අර වගේ අරමුණු සිහි කළා ඒවන් කාය ඒවන් භාවි ඒවන් අනිත්‍යෝති කියලා මේ කාය තාම මේ ස්වභාවයේ නොඉක්මවා පවතින ධර්මයක් කියලා ආදේශ කරලා බලන්න පුළුවන්. මොකද අර නිමිත්ත හැම වෙලාවෙම ওই සෝමිතික නිමිත්ත ගන්න කියන්නේ ඒ නිමිත්ත හිත හිතා ඉන්න එක නෙමෙයි. මේ රාගය නැති කරන්න දැන් මේ රාගාදී අරමුණක් ඇති වෙනකොට කෙස් ලොම් නිය දත් හම්මස් නහරට ඇට විදුලු තියෙන කියලා බලන්න එපා, බැලුවට වැඩක් නැහැ. ආ ඒවත් හොඳයි කියන වගේ මට්ටමක හිතන්නේ බලවත් රාගෙට. එහෙම ප්‍රශ්නයක් නැහැ. අප්පිරියවත් දැනෙන්නේ. එහෙම නෙමෙයි. ඒකේදී කරන්න ඕනේ කොහොමද? දැන් රාගාදී අරමුණක් ඇති වෙන අරමුණ හම්බ වෙද්දී Taman දැක්ක පිළිකුල් අරමුණ ටංගල සිහි කරගන්න. ඒ අරමුණ දිහා රාගය ඇතිවෙච්ච අරමුණ නෙමෙයි. තමන්ට අප්‍රසන්න හිතුච්ච අපි කියමු කහපාරේ කබ්බ වැක්කිරිච්ච වයසක මොනක් හරි නැත්තම් කෙනෙක් හරි රෝගියෙක් හරි දැක්කනම් ඒ අරමුණ ටංගල සිහි කරගන්නවා. සිහි කරගෙන තමන්ට රාගය ඇතිවෙච්ච කයට ආදේශ කරන හිතින් මේ කයටත් මෙහෙම වෙනවා නේද කියලා. එතකොට අරක වේගය අඩුයි. ඒ රාගය ඇතිවෙච්ච කය දිහා බලාගෙන කිසිම වෙලාවක වෙලාවට එක එක කොටස් වලින් බලන්න යන්නේ පළක් නෑ. බලන්න හොඳට අසු එහෙම අර නිමිත්ත ගන්නෙම ඒකටයි, අරගෙන මේ සරාගිය අරමුණට තියලා ආදේශ කරලයි මේකේ රාගය අඩු කරන්නේ. අර නිමිත්තෙන් තමයි මේක කරන්නේ. තේරෙන්නේ? ඒ වගේ අපි දුක්තරනෝලත් නම් හොඳ අරමුණ ඇතිව හොදිය හැදිච්ච මිනිස්සු කුෂ්ට හැදිච්ච මිනිස්සු පේනවනේ වතුරුනේ නේද? ඉස්කිටාරවල හොඳ අසුබ නිමිති ඇති. හැබැයි මේ අසුබ භාවනාව කරන කෙනාටත් වෙනම බුදුරජාණන් වහන්සේ ඒ වගේ අසුබ නිමිත්ත දැක්කොත් අහක බලන්න එපා කියන සෙනිකේ. දැන් වමනේ ටිකක් හරි අසුබ ටිකක් හරි දැක්කොත් අපේ ස්වභාවයෙන් සෙනිකව පිළිකුල් කරලා අහක බලනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳට ඒකේ නිමිත්ත ගන්න කියනවා. දැන් වමනේ ටිකක් හරි තිබුණොත් ඒක දිහා බලන හොඳට නිමිත්ත ගන්න කියන හිතට හැඩතල. අසුබ ටික දිහා බලන හොඳට නිමිත්ත ගන්න කියනවා. ඊට පස්සේ රාගාදී අරමුණක් එනකොට අර පිළිකුල් සහගත අර ගත්ත නිමිත්ත තියෙනවනේ ඒක හිතෙන් සිහි කරන්න. සිහි කළා මේ නිමිත්ත තමයි ආදේශ කරන්නේ මේ කයට. එතකොට අඩු වෙනවා. බලාගෙන ඉද්දිම අරගෙන ගින්දර වගේ ගතිය හේමම අඩු වෙනවා පේනවා. එතකොට ඔය නවසීවිතිකේ වුණත් එහෙමයි. අසෝ භාවනාව වුණත් කරන්නේ එහෙමයි. එතකොට ඒ විදිහට කළොත් මිසක රාගය අඩු වෙන්නේ එහෙම නැතුව කෙසුම් නේදත් කියලා බැලුවත් නම් රාගය අඩු වෙන්නේ නැහැ. ඒක අර රළු වට්ටම. ඔය රළු මොකද මේ රළු වට්ටම අඩු වුණාම රළු වට්ටම අඩු වුණාම නම් ඔන්න හිතේ නීවරණ ටිකක් අඩු වුණාම කෙසුම් නේදත් තම්මස් කියලා බැලුවම තැති පිළිකුල දැනෙනවා. ඉස්සෙල්ලා රළු මට්ටම අඩු කරන්න අර විදිහේ උපායක් ඕන. ඒකටයි ওই නවසිවිතකේ ඉඳලා කායගත සති එක එක ප්‍රභේද තියෙන්නේ. එතකොට මේ කොටස තියෙන්නේ මෙතෙන්ට, මේ කොටස තියෙන්නේ මෙතෙන්ට, මේ කොටස තියෙන්නේ මෙතෙන්ට. නැත්නම් එක එක කෙනාට එක එක විදිහට තියෙන්නේ. ඒක තමයි කායanusasanාවෙන් කියන්නේ ওই විදිහට වඩන්න ඕනේ කායගත සති කරන වර්තමානික මනස තබා ගන්න එක. අතීත අනාගත දෙකට මනසින් දුවන්න ඉඩ නොදී කෙලෙස් ඇති වෙන්නේ ඉඩ නොදී වර්තමානයක තබා ගන්න එක වර්තමානයක ඒ මට්ටමේ ඇත්ත පිළිගන්න එක තබාගෙන සිහිය තබාගෙන ඒ මට්ටමේ ඇත්ත පිළිගන්න එක ඒක ප්‍රතිපලයේ සමාධිය. සමාධිය ඇති කරගත්තේ මොකටද? ඇහැට පෙනෙන රූපේ ඇත්ත ඇති හැටි දකින. ඒ සමාධියේ සතිපට්ඨාන මට්ටමේදී තමයි නාම රූප දෙකක් බලන්නේ. සතිපට්ඨාන මට්ටමේදී තමයි නාම රූප දෙක බලන්නේ. හරිද? නාම රූප දෙක කියන්නේ දැන් මේකේ රූපය බලනවානේ. ඊට පස්සේ වේදනා පසනා, චිත්තන පසනා, ධම්මන පසනා කියනවා නාම ටික හම්බ වෙනවා. හරිද? සතරසතිපට්ඨානෙන් තමයි නාම රූප දෙක බලන මට්ටම හම්බ වෙන්නේ. ඒකේ සම්මා සමාධිය කියන්නේ නැත්තම් සමාධිය කියන මට්ටමට ආවම තමයි වර්ණ සටහන කියන එකක් හම්බ වෙන්නේ. ඒකයි සතිපට්ඨාන සූත්‍ර මට්ටමේදී ඒකයි ලෝකෝත්තර දර්ශනයක් පෙන්වලා නැහැ සම්මාදිට්ඨිය කියන එක පෙන්වලා මෙතන අසීදිරිත හම්බ වෙන රූප වර්ණ සටහනක් කියලා එහෙම මේකයි මේක ඇත්තම කියන එක පෙන්වලා නැහැ එතන. පෙන්වන්නේ නැහැ. ඒකයි මේක මග. හරි. මේ විදිහට මෙතනේ නාම රූප දෙකේ ඇත්ත දකින්න උත් තමයි සම්මා සමාධිය කියන තැනට ආවම ඇත්තම දකින්නවා කියන තැනට එන්නේ. තවමද තියෙන ප්‍රශ්නද? පස්වත් කියනවා උත්තර දෙන්නේ. දැන් මම කිව්වට ඉතින් තේරෙනවද දැන් තනියම සමහර අවස්ථාවල දුරකතන මුතු ගන්න එහා පැත්තේ කෙනාගේ එක විසන්දේල මේ තනියම කියන්නේ. ඒ වගේ දුරකතනේ වැඩ කියන එක. ඉතින් මම මේ තනියම බලගෙන කටියේ වෙන කෝන. වේදනන පසනාව ගැන කතා කරලා කිව්වනේ. අපායච්ච ප්‍රදානම කියන මොකද්ද කතා කරුවා කියලා කිව්වනේ. මොකද්ද කියන්නේ බලන්න. ඒක තමයි මොකද්ද ඒක.
වේදනාව ගැන පොඩ්ඩක් කතා කරලා අර කිව්ල වේදනන සුප්පේ.
නෝ. සප්ප වේදනාව රාග අනුසය අනුසය දෙක ඇත්ත කෙනෙක් අනුසය මත ඇති වෙන රාග දේශ මොහයන්ගේ අඩු වැඩිකම මතයි අනුසය කියන දෙන අවිද්‍යාව තියෙන්නේ. ඒකයි ඉපදීමට තණ්හාව දුකට තණ්හාව පැනෙන්නේ අනුසය අවිද්‍යාව කියන දෙනින් පණවන්න බැරි හින්දායි. තණ්හාවේ රළුසියුම්කම මතයි මෙයා පායට දෙන්නේ පෙරේතියෙක්ද කරන්නේ මනුස්සයෙක්ද කරන්නේ දෙවියෙක්ද කරන්නේ කියන එක තීරණය වෙන්නේ සැප වේදනාවේ තියෙන රාගානුසය අනුසය වෙනවා. තුන් දෙවියටත් අනුසය වෙනවා, බ්‍රහ්මයාටත් අනුසය වෙනවා, මනුස්සයාටත් අනුසය වෙනවා, තිරිසංගත සතටත් අනුසය වෙනවා. ඈ සැප වේදනාව තියෙන තැන රාගානුසය අනුසය වෙච්ච පමණකින් මා අපාය යනවා නෙවෙයි කියන එකයි කිව්වේ. ඒ කියන්නේ මනුෂ්‍යයෙකුට ඇති වෙන සැප වේදනාවේ රාගාංශය තියෙනවා. රූපී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෙකුට ඇති වෙන සැප වේදනාවේ රූප රාගයේ තියේ. රාග අරූප තලයේ තියෙන කෙනාටත් අරූප රාගයේ තියේ. අනුසය තියේ. අනුසය තිබුණු පමණකින්ම සතර පාය පණවන්න බෑ. නමුත් නෑ මම ඒකයි මුත වගේ නෑ මම ඒක නිවැරදි කරන්න දෙන්නේ නෑ. එතකොට නෑ ඒකේ යම් ඇත්තක් නෙවෙයි. හැබැයි සතර පායෙන් එයා මිදිලා නෑ. ඕනම වෙලාවකට ටික සතර පායට යන්න පුළුවන්. එයා සතර පායෙන් ගොඩ ආපු කෙනෙක් නෙමෙයි. හරිද? මෙතන කියන එකේ යම් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ එයා සතර පායට ඒ හේතුව නිසාම නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් කව ඒ ධ්‍යානෙ එමට පිළිලා හරි සතර පායට වැටෙන්න දිරිද තියෙනවා. නමුත් දුක කියන එක තීරණය වෙන්නේ තණ්හාවෙන් පැනෙන්නේ. තණ්හාවේ ප්‍රභේද තියෙනවා. අපායට හෙළන මට්ටමේ තණ්හාවක් තියෙනවා. මනුස්ස මට්ටමේ තණ්හාව කියලා. අපි කියමු ආසාවල් ගන්න බඩු මුට්ටු වල නිකන් කෙනෙකුට තියෙනවා මනුස්ස මට්ටේ ඉක්මවා ගිය ආසාව. දැන් රාජයක් උනත් ගන්න කෙනෙක්ව මරලා කපලා කොටලා හරි තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා වගේ තැන් වලින් ගත්තාම අපි කියන්නේ නිකන් තිරිසනෙක් වගේ කියලා. ඒ වගේ මට්ටම රාගය ගත්තාම ඒක අපායගාමි රාග දේශ මොහ කියලා කියන්නේ. ඒව ඒ රාග දේශ මොහ වලට මිනිස්සු වෙන්නේ නැහැ. ඒ එයාගේ ගතිය එච්චර රාග දේශ මොහ බලවත්. ඒක අපායගාමි. එතනත් රාගනුසය සැපේ රාගනුසය දුකේ පටිගානුසය උපේක්ෂාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. අනුසය වෙලා ඇති වෙන රාග දේශ මොහ වල යම් යම් මට්ටම් තියෙනවා. ඊට පස්සේ තව කෙනෙකුට ඒ අරමුණ වලම රාග දේශ මොහ ඇති වෙන නමුත් අරතරම් බලවත් නෑ. ඒ හින්දා මේ රාගයට අපි කියමුකෝ රාග දේශ මොහයන්ගේ අඩුකම නිසා අපායෙම යන්නේ පෙරේති. තිරසංගත වෙන්න. ඒ වගේ. එතකොට තව කෙනෙකුට රාග දේශ මොහ ගොඩාක් හොඳටම අඩුයි. රාගදේශ මොහ ගොඩාක් අඩු වෙනකොට එයාට අලෝභද්ද සමෝහ කියන ගති වැඩි. එතකොට එයා මනුෂ්‍යයෙක් වෙනවා. මොකද මෙහි මේ ගති අඩුයි කියන්නේ අර පැත්තේ ගති වලට තව යට ඉඩ තියෙනවා කියන එක. මේ පැත්තේ ගති වැඩි කියනකොට ඒවට ඉඩ නැහැ. රාගදේශ මොහ ගතිය වැඩි කියනකොට අලෝභද්ද සමෝහ ගති වලට ඉඩ නැහැ. එයා කුසල ධර්ම එහෙම කරන්නේ නැහැ. ඒකයි ඒක තියෙන හේතුව. එතන මම ඔය කිව්වේ දුකට හේතුව තණ්හාවයි කියලා පනවන්නේ තණ්හාවේ මට්ටම. අපි ජීවත්ව ඉන්න ටිකේදීම ගන්නකො අපි යම් වස්තුවකට බැඳීමේ මට්ටම තරමටයි අපිට දුක කියන එකේ නේද? ඒ විදිහටමයි තණ්හාව කියන එකෙත් අඩු වැඩිකම මත දුකේ අඩු වැඩිකම අඩුයි. අපිට තණ්හාව ගොඩාක් අඩුයි නම් මොකද මර මොකද මං කිව්වේ හැම තැනකදීම අපි හැම කෙනෙක්ම උපදින්නේ තණ්හාව නිසායි කියන එකක් මම මතක් කළානේ නේද? අර ප්‍රතිසද්ධ අවස්ථාවේ උපදින නිමිත්තේ අධික රාග දේශ මොහය දුනොත් අපාය. ඒකේ ඇති වෙන ප්‍රතිසන්ධි මට්ටමේදී ඇති වෙන කර්ම නිමිත්තට රාග දේශ මේ දේශනේ ලෝභ මෝහ දෙක ඇති වෙනවා. හැබැයි බලය අරතරම නැ අඩුයි නම් මිනිස්සුෙක් වෙන්න පුළුවන්. ඒ ලෝභ මෝහ දෙකේ ගතිය තවත් අඩුයි නම් දෙවියෙක් වෙන්න පුළුවන්. ඒ ගතිය තවත් අඩුයි නම් බ්‍රහ්මෙක් වෙන්න පුළුවන් කියලා. එතකොට එතනදී පණවන්නේ අර කෙලෙසේ ගතිය අඩු වෙන මොහොත. ඒ නිසායි දුකට හේතුව තණ්හාවයි කියන තැනින් පණවන්නේ අවිද්‍යාව නිසා දුක එනවායි කියලා පැනවුවොත් බ්‍රහ්ම ලෝකෙ දුක පණවන්න වෙනවා. බ්‍රහ්මයාට අවිද්‍යාව තියෙන නමුත් බ්‍රහ්මයා දුක් විඳින්නේ නැහැ. තේරෙනවද? දැන් බ්‍රහ්ම ලෝකෙ කවදාවත් සැපට දුකක් කියන්නේ නැහැනේ. සැප කියලා යමක් ලෝකෙ නැතුව නෙමෙයිනේ, සැප කියලා යමක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානේ මේ ලෝකෙ සැප කියලා යමක් නැතුව නෙමෙයි. සැප කියලා යමක් නැත්තම් මේ ලෝකය ඇලෙන්නේ නැහැ මෙච්චර. මහානේ මේ ලෝකෙ දුක කියලා යමක් නැතුව නෙමෙයි. දුක කියලා යමක් නැත්තම් ලෝකය කලකිරෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සැප නැතිකම නෙමෙයි, සැප නොපවතිනකම. සැප අනිත්‍ය වෙන එකේනේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? එතකොට ඒ නිසා දැන් අවිද්‍යාව කියන තැනින් දුක පැනෙවුවොත් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා දුක් විඳිනවා කියන එක පණවන්න වෙනවා. නමුත් බ්‍රහ්ම ලෝකේ දුක කියන එකක් නැහැනේ. ප්‍රීතිබක්ක කියලා ප්‍රීතියම ආහාර කරගෙන සැපේම ආහාර කරගෙන තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. අරූපී බ්‍රහ්ම ලෝක උපේක්ෂා සහගතමයි. එතකොට ඒකයි තණ්හාව නිසා දුක පැනෙවුවාම දුකේ අඩුවෙඩිකම පණවන්න පුළුවන්. තණ්හාවේ මට්ටම මතයි දුක තියෙන්නේ කියන කාරණාව පණවන්න පුළුවන්. අවිද්‍යාව මත දුක පැනෙවුවොත් අපායින් කෙනා ගිහලා බ්‍රහ්ම ලෝකයේ කෙනා දක්වාම අවිද්‍යාව තියෙනවා. එතකොට දුක කියන එක කවුරුත් විඳින්න වෙනවා කියන එකක් තියෙනවා. එහෙම නැහැ. ඒකයි දුක සහ දුක්ඛ සත්‍ය වෙනස් කරලා පෙන්වන්නේ. නේද? දැන් බ්‍රහ්ම ලෝකයේ දුක්ඛ සත්‍ය තියෙන නමුත් දුක නැහැ. කහිතටවත් කයටවත් දුක කියන එකක් එන්නේ නැහැ. නමුත් දුක්ඛ සත්‍ය මිදෙන්නේ නැහැ. යා එතන තියෙන ධර්මයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස කියන ධර්මයන්ගේ මිදිලා නැහැ. ඒ ධර්මයේ අසුර කරගෙන හිටියත් ආපහු මෙහාට එන්න පුළුවන්. එහෙනම් දුක්ඛ සත්‍යෙම මිදිලා නැහැ. ඒ ධර්ම. එතකොට අපිට දුකක් තියෙනවා දුක්ඛ සත්‍යෙ. ඒක දකින්නේ. එතකොට මේ සැප වේදනාවේ හැම සැප වේදනාවම රාගාංශය අංශය වෙනවත් නෙවෙයි. හැම දුක් වේදනාවම ප්‍රතිගාංශය අංශය වෙනවත් නෙවෙයි. හැම උපේක්ෂා වේදනාවම අවිද්‍යාංශය අංශය වෙනවත් නෙවෙයි. ඒ කියන්නේ කාමනිස්සිත සැප වේදනාවේ රාගාංශය අංශය වෙනවා. යම් විදර්ශනා ඥානයකින් උපදවා ගන්න යම් ප්‍රථම ධානාදී සැපයක් ගත්තාම ඒ සැපේ රාගාංශය අංශය වෙන්නේ නැහැ. ඊට පස්සේ කාමනිස්සිත පටිඝ සම්පයුක්ත දුක් වේදනාවේ පටිඝාංශය අංශය වෙනවා. නෙක්ඛම්මනිස්සිත පටිඝයක් තියෙන්නේ දුක් වේදනාවක් තියෙන්නේ. පටිඝන්නේ නෙක්ඛම්මේ ආරම්භ කරගෙන දුක් වේදනාවක් වෙනවා. ඒකේ පටිඝාංශය නැහැ. අනේ අපි කවද රහත් වෙයිද කියන තැනකින් දුම්නසක් ඇති වුණොත් ඒක දුම්නසක් නෙක්ඛම්මේ ඇසුරු කරන නමුත් ඒක පටිඝාංශය අංශය වෙන්නේ නැහැ. ඊට පස්සේ විදර්ශනා කිරීම නිසා උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාවේ අවිද්‍යාංශය අංශය වෙන්නේ. සැපේ රාගාංශය අංශය වෙන, දුකේ පටිඝාංශය අංශය වෙන, අවිද්‍යාවේ උපේක්ෂාවේ අවිද්‍යාංශය අංශය වෙන මට්ටමක් තියෙනවා ලෝක තුන. ලෝකයේ ලෝකයා මාත්‍ය කීපිට ගහරි මේ අපි කතා කරන හැම දෙනාම ওই මට්ටමේ නිදිලා නැහැ තමයි. නමුත් මම කිව්වේ ඒකට මේ නිදෙන්න පුළුවන්. මේ සැපය වෙනුවට මේ සැපය උපදවා ගන්න මේ සැපේ සැපක්මයි නමුත් නිවැරදි බයක් වෙනවා. මේ දුක වෙනුවට මේ දුක උපදවා ගන්න නමුත් බයක් වෙනවා. මේ උපේක්ෂා වෙනුවට මේ උපේක්ෂා උපදවා ගන්න බයක් වෙන්නත්. ඔකේ ඉතින් මට මතක නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි වටිනා ප්‍රමයක්. කාමනිස්සිත දුක අතහරින්න කාමනිස්සිත සැපට තියලා, කාමනිස්සිත සැප අතහරින්න කාමනිස්සිත උපේක්ෂාවට හිත තියලා, කාමනිස්සිත උපේක්ෂාව අතහරින්න නෙක්ඛම්ම සහගත දුකට හිත තබලා, නෙක්ඛම්ම සහගත දුක අතහරින්න නෙක්ඛම්ම සහගත සැපට හිත තියලා, නෙක්ඛම්ම සහගත සැප අතහරින්න නෙක්ඛම්ම සහගත උපේක්ෂාවට හිත තියලා කියලා ක්‍රමයක් තියෙනවා. සූත්‍රයක් ගන්නවා. අනුක්‍රමයෙන් මේක මාරු කරගන්න එකින්කට කිලිම යන්න බැරිද? මේ වගේ නේද? මධ්‍යම කාටි. නිබ්බේධික පරියය. නෑ නෑ නිබ්බේධික පරියය නෑ. මේක නිබ්බේධික පරියය තියෙන්නේ මහත්ය අංගුත්තර නිකායේ. මේක මධ්‍යම නිකාය සලායතන විභංගයේ තියෙන. සලායතන විභංග සූත්‍රේම වෙන්න ඕන. එතකොට එතනදී අපි කියමු දැන් කායගත සත්‍ය අපි ගොඩක් කතා කරලා තියෙනවානේ. වේදනානුපස්සනාව උනත් කෙනෙකුට වඩන්න පුළුවන්. වේදනානුපස්සනාව වඩන එක ගැන මම ඔය කතා කළේ ඇත්තටම වේදනානුපස්සනාව ගොඩක් තියෙන්නේ මේ තණ්හා චරිතේ. නැත්නම් රාග චරිතේ තණ්හා චරිත දික්ක චරිත කියලා පොද අර අපි පෙන්වන චරිත හය නෙමෙයි වෙනම බෙදනවා තණ්හා චරිත සහ දික්ක චරිත කියලා ප්‍රභේද දෙකක්. ඒ ප්‍රභේද දෙක මත තමයි සුඛාපටිපදා දුක්ඛාපටිපදා කියලා ප්‍රභේද හතරක් වෙන්නේ ප්‍රතිපදාවේ. එතකොට මේ තණ්හා චරිතයේ තමයි රූපය සහ වේදනාව කියන කයි. තණ්හාව කියන එක ඉක්මනට අඩු කරන ක්‍රමයක්. අපි ඒක හරියට නොකරන හින්දා තමයි අඩු නොවෙන්නේ. වේදනාවට පසනාවක් පුළුවන් අපිට තණ්හාව අඩු වෙන්න විදිහට බලන්න. හරියටම වේදනාවට පසනාව වඩන්න පුළුවන් වුණොත් ඒක හරිම වේගයි, හරිම ශ්‍රේෂ්ඨයි, හරිම වේගවත් ඔය රූපේ බලනකොට වඩා. වේදනාවට පසනාව වඩන්න වේදනාව ඇති වෙන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතාගෙන ඉන්නේ වේදනාවට පසනාව බලන්න දැන් වේදනාවම ඕනේ කියලා. කායවන පසනාව බලන්න කයම ඕනේ කියලා එහෙම නැහැ මේකකටවත්. ඒ කියන්නේ වේදනාවට පසනාව කියන්නේ වේදනාව අනුව නුවණින් බලන කම. එතකොට අපි කියමු වේදනාව අනුව බලනකොට මම කියන එක තේරෙයිද ගන්න පොඩ්ඩක් බලන්න. අද අපිට පුළුවන් නේද මෙහෙම එක තැනක ඉඳලා විවිධ විදිහේ රූප ගැන සැප වේදනාවේ ආස්වාදයක් ඉතින් සිහි කරන්න පුළුවන්. ලස්සන දියල්ලක් බැලුවා, ඇහින් බැලපු ලස්සන ළමයෙක්ව දැක්කා, ලස්සන චිත්‍රයක් දැක්කා, ලස්සන ගෙයක් දැක්කා, හරි ලස්සන ගහක් දැක්කා කියලා අපිට විවිධ විදිහේ ඇහෙන් දැකපු සැපයන් අරගෙන ආස්වාදයක් මනසින් විඳින්න පුළුවන් නේද? තේරෙන නේද? ඔක තමයි කාමයේ ස්වභාවය. නමුත් මේ වේදනානුපස්සනාව වඩනකොට එයා දකිනවා එක දෙයක්. මොකද්ද? එයාට ලස්සන දියැලි, ලස්සන ළමයි, ලස්සන චිත්‍ර, ලස්සන ගෙවල් නිසා කවදාවත් සැප විඳලා නැහැ. කුමන විදිහේ දෙයකින් සැප විඳා කියලා කිව්වොත් අපි චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාවක්මනේ විඳලා තියෙන්නේ. චක්කු සම්පස්සේ නිසා ඕනනම් ප්‍රිය සහගත සැප සහගත වේදනාවක් උපද්දන්න පුළුවන් විදිහ රූප ස්පර්ශයක් ඇහැට වෙච්ච නිසා මේ චක්කු සම්පස්සයෙන් අපිට සැප වේදනාවක් ඕන ලැබෙයි කියන තැනකින් එයා හිතනවා මිසක ඒ කියන්නේ වෙනදට අපි මෙහෙ ඉඳන් බාහිර ආයතනයේ දිහා බලලයි මට ගිහිල්ලා ලස්සන දියල්ලක් බලලා සතුට වෙන්න පුළුවන් කියන තැනකිනුයි අරමුණු කළේ. දැන් වේදනෝපසනාව වඩන කෙනා බලන්නේ කොහොමද? මං දියල්ලක් බලන්න කියලා ගිය චක්කු සම්පස්සේ නිසවන වේදනාවක් උපදී නේද කියන තැනකින් බලන්නේ. දකින්නේ ලස්සන චිත්‍රයක් බලන්න යනවා කියන තැනකින් වෙන්දට ආස්වාදයෙන් හිතුයි. දැන් එයා හිතන්නේ චිත්‍රය බලන්න ගියත් මේ චක්කු සම්පස්සේ නිසවන වේදනාවක් උපදී නේද කියන තැනකින් චිත්‍ර ගාසු දියල් කියන විචිත්‍ර බව අතහැරලා ඒ නිසා මේ ස්පර්ශයෙන් උපදින ධර්මතාවයට හිත තබනවා. එතකොට එයාට අර හිතන විදිය ආස්වාද ජනක සැප දේවල් කොහෙවත් හම්බෙලා නැහැ. අන්තිමට හම්බෙලා තියෙන්නේ චක්කු සම්පස්සේ නිසා සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් ඉපදිලා නිරුද්ධ වෙලා ඇති කියනකොට ඒක චක්කු සම්පස්සෙන් උපන්න සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව මිසක චිත්‍රයක් නිසා උපන්න එකක් හෝ එහෙම නැතිනම් ගහක් නිසා ළමෙක් දැකපු නිසා ඇතිවෙච්ච සැපයක් නෙමෙයි. තේරෙන්නේ කියන්නේ. එතකොට මේ එයා හැම වෙලාවෙම යන්න කලින්ම වේදනාව ගැන දනුවනවා. කනටත් එහෙමයි. අපි කියමු දැන් අපිට හිතන්නේ අහවල් ගායකයාගේ අහඬනම් හරි ලස්සනයි කියලා අපි වෙනදට අරමුණු කළා. අපි දැන් දන්නව මොකද්ද? එහෙම සද්දයක් අහන්න කියලා ගියද මේ සෝත ස්පර්ශ නිසා ඇති වෙන වේදනාවම මේ 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 වේදනාවක් මොනනම් හටගන්නේ නේද? ඒකද සෝත ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනෝනේ කියන තැනකින් පේනවා මිසක් සින්දුවකින් සැප විඳිනවා සැපේනවා කියන ටික අතහරිනවා යා. චිත්‍රකින් සැපේනවා සින්දු වලින් සැපේනවා මේ කියන ටික අතහරිනවා. එතකොට දුක් බැනුම් අහන එකෙන් එන දුකත් අතහැරෙනවා යා. ඒ කියන්නේ බැනුම නිසා දුක આવන්නේ මේ ඕන සෝත ස්පර්ශ නිසා මේ වේදනාවක ඕක හුද්ද ලස්සනට තියෙනවා අත්තිපොදුම සූත්‍රයේ සරිත් මහරහතන් වහන්සේ. කවුරු හරි කෙනෙකු උගලන්ට බණී නිඳා පහස කරයි නමුත් එලාට බලන්න මේ සෝත ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාවක්ම ස්පර්ශ නැති ලොකු නැති වෙනවා කියලා. මේ ස්පර්ශ ආයතන හය ගැන බැලුවාම එක තැනක ඉඳලා ඕගලන්ට පිමුතුන්ට යන්න කලින්ම අපි හොයාගෙන යන වේදනාවේ තරම තේරෙනවා. අපි සිය හැතැම්ම සිය ගානක් හෝ දහස් ගානක් හෝ ගිහිල්ලා උපද්දවා ගන්න වේදනාව මෙහෙම වේදනාවක් ඒකද ස්පර්ශය තියෙනකන් තිය ස්පර්ශ නැති වුණ නැති වෙනවා කියන තැනකින් තියෙයි. දැන් අපි වේදනාව ඒ වස්තුවට බඳින හින්දායි ඒ වස්තු ඉලක්ක කරගෙන යන්න පුළුවන් කියලා තියෙනවා. එතකොට වේදනානුපස්සනාව කියනකොට වස්තුව නිසා ඒ වෝ ස්පර්ශ වීමෙන් ඇති වෙන වේදනාවේ පමණ නුවණට වැටෙන්න ඕනේ හැම වෙලාවෙම. සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් කියන මේ තුන් වේදනාව ගැනම නුවණ තියෙන්න ඕනේ. එතකොට ඒක කාම නිස්කෘත, නෙක්ඛම්ම නිස්කෘත කියන දෙආකාරයකින් හඳුන ගන්න ඕනේ. උච්චර වේදනා ප්‍රසාරට තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන් වේදනාව කාමනිස්කෘත නිකම්මනිස්කෘත කියන විදිහට තියෙන්නේ. වේදනා නමයක් නෙමෙයි. උතල වේදනා පස්සම වේදනා තුන කාමනිස්කෘත සහ නිකම්මනිස්කෘත වෙන්න පුළුවන්. අර අපි ඉස්සෙල්ලා ගියේ රාග දේශ මොහ අනුසය අනුසය වෙන හා නොවන මට්ටමට එනවා වේදනාව. ඒකට හඳුනා ගන්න තියෙනවා. ඒ වගේ වේදනා ප්‍රශ්න වලන්න පුළුවන්.
නාගතු
කියන්නේ ඊට අනුලෝමෝ මෙහි කිවීමකුත් නොවේන. තජ්ජෝ සමන්නාහාරෝ කියලා කියන්නේ ඊට අනුරූපෝ මෙහි කිවීමකුත් වේන. සමන්නාහාර කියලා කියන්නේ තජ්ජෝ සමන්නාහාර කියලා කියන්නේ ඒ ඊට අනු මෙහි කිවීම. සංහල
පරිවර්තනේ නම් තියෙන මානසිකාරය කියලා.
මානසිකාරය.
එන අදහසක් වෙන්නේ නැද්ද ඉන්න පැන නැගුණෝ මොකද තජ්ජෝ සමන්නාහාර.
එහෙම වෙන්නේ. මොකද මේ ඊට අනුලෝම මෙනෙහි කිරීමක් අවශ්‍යයි. දැන් අපි කියන පංචද්වාර වජ්ජන කියන්නේ කියන වටපිට. ඇහැ තිබුණත් රූපය තිබුණත් ඊට අනුලෝම ඒ ద్వාරය ආවර්ජන කරන මට්ටමේ සිතක් නොවුනේ නම් චක්කුඥානේ උපදින්නේ නැහැ. චිත්ත විචේක බලන්න. භවංග භවංග යන භවංග උපත්යේ ద్వාර වජ්ජන කියන සිතක් තියෙනවා. ඒ තමයි තජ්ජෝ සමන්නාහාරෝ කියන්නේ. ප්‍රවාහත් මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් අපි කියමු චක්කු ප්‍රසාදයට ඡායා මාත්‍රයක් ගැටුනහම කිලින්ම මේ ගැටෙන්නේ භවංග මට්ටමේ සිතටමයි. ඒ වෙලාවට ඇහැ පේන්නේ නැහැ නේ තාම. කයමේ. කයේ සබහ කයේ එක්තරා මට්ටමක් මේ සිව්. තාම ඇහැට රූප වෙන්නේ නැහැ. ඇහැ ඉපදිලා නැහැ වෙලාවට. එතකොට එහෙම මෙහෙන් බාහිර රූපයක් ගැටුණු බවට ඇතුළට සංඥාවක් ගියාමයි සිත භවංග මට්ටම අතහැරලා ద్వාරයේ පැත්තට යමු වෙන්නේ. එතකොට තමයි පේනවා කියන එක එන්නේ. එතකොට ඇහැ නොබිඳුනොත් රූපය සම්මුවට ආවත් අපි කියමු එහෙම සංඥාවක් ගියත් එයා ඊට අනුරූපව වෙන්නේ නොකලනවා නම් ඒ කියන්නේ සිහිය වෙල්ල තියෙන්න ඕනේ භවංග මට්ටමට. එහෙම වෙන්න නම් එතකොට එයා රූපය බලනවා කියන තැන හිත නොවි යම් කරන්නේ නැතු ඉන්න පුළුවන්. ඊට අනුරෝමව මෙනෙහි කිරීමක් නොවේ නම් චක්කු විඥාන ඊට අනුරෝමෝ විඥානයේ පිටේම නොවේ. එතකොට ඊට අනුරෝමෝ මෙනෙහි කිරීම වුණොත් ඊට අනුරෝමෝ විඥානයේ පිටින්ම වේමයි. කෙන් චක්කු විඥානයේ කියනක පිටනෝමයි. කියනක නවත්තන්නද. අර දැන් අපි මේ කතා කරපු ටිකෙන් සම්පින්දණය සංක්ෂිප්තයක් අරගෙන කතා කරමු. දැන් මොන වගේ එකක්ද තියෙන්නේ? නිකන් දෙමළ වගේ එකක්ද තියෙන්නේ? නිකන් සබ්දයක් විතරද රාපි කියපු ජපන් භාෂාවෙන් වගේ? දැන් වගේ ජපන් භාෂාවෙන් කෙනෙක් කතා කරගෙන කරගෙන ගියොත් සුතේ සුතමත් ඔන්න ඔතෙන්දි අපි වෙලාවක ඔක කරමු. වෙනස් සූත්‍රයක් තියෙනවා මම ඒක අරගෙන කරන්න. නවබවර ඉදත් අර අබගහටදී විසනා කළේ. දැන් අපිට කනට ඇහෙන ශබ්දයේදී අපි දන්නවනේ ජර්මන් භාෂාවකින් හරි ජපන් භාෂාවකින් හරි, හැබැයි එහෙම දන්න කෙනෙක් ඉන්නා නම් ඒට අදාළ නැහැ මේක. ජර්මන් භාෂාවකින් හරි ජපන් භාෂාවකින් හරි කෙනෙක් දැන් මොන හරි දෙයක් කතා කරගෙන කරගෙන ගියෝ අපිට කනට ඇහෙනවා. එතකොට සෝතම් පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්න සංගති පස්සෝ කියන කාරණා වෙලා වෙනවා වෙනවා. හරිද? එතකොට යම් වේදිති තන් සංජානාදිත් වෙලා හඳුනනවා කියන වෙලා. නමුත් යම් සංජාන තම් විතක්කේති කියන එක නැහැ. ඒ ටික අපිට බෑ. ඊට අනුව අපිට හිතන්න බෑ. තේරෙනවා නේද? එතකොට දැන් කනට ඇහෙනවා කියන මට්ටම් ටික ගන්න. කනට ඇහෙනවා කියන මට්ටම ගත්තහම දැන් මේ ජර්මන් භාෂාවෙන් හරි ජපන් භාෂාවෙන් හරි කෙනා කතා කරනවා, එයා සමහරවිට අපිට බයිනෝ වෙන්න පුළුවන්, අපිට හොඳ කියනවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක බැනුමක් හෝ හොඳ කීමක් වෙන්නේ නැහැ. ඇයි? අපිට මොකෝ තේරෙන්නේ නැහැ. තේරෙනව නේද? ඒ සද්දේ ආරම්භය අපිට හිතන්න හෝ කියන්න හෝ කරන්න හෝ කිසිම දෙයක් බෑනේ. ඇහෙනවා විතරමයි නේද? එතකොට මේ දැන් ඇහෙන වචනේ ඇත්ත එච්චරමයි. ඕගොල්ලන්ගේ කනගාවට එන්නේ මෙතන ඉඳන් සද්ද මාත්‍රයක් විතරමයි. තේරුණා කියන එකේ අයිතිය තියෙන්නේ ඕගොල්ලන්ටමයි. හැකියාව මං කියපු දේ තේරුණා නෙමෙයි, මේ වචනේ උදව් කරගෙන තමන් ගාව තියෙන ටික සිහි කරගන්න. තේරෙන්නේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපත් කිසිම වස්තුවක් නොදන්නා මට්ටමේම. දැන් අර කිසිම සද්දේ කිසිම දෙයක් නොදන්නා මට්ටමේ සද්දයක් නැඹුනේ. හොඳට ඒ සද්දේ ගැන හොඳට හිතේ මිම්ම ගන්න, නිමිත්ත ගන්න. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපත් මේට කලින් කිසිම මිම්මක් නැති කිසිම දෙයක් නොදන්නා මට්ටමේම චිත්‍ර ටිකක්මයි හම්බ වෙන්නේ. හම්බ වෙනකොට අපි ගාව තියෙන ටික ශනිකෝ සිහි කරගන්නවා. දැන් බලන්න, දැන් මේ දිහා බැලුවාම මට මෙතන දිහා බැලුවාම නමත් එක්කම සිහි කරගත්තා කියන්නේ. මෙතන දිහා බැලුවාම නමත් එක්කම සිහි කරගත්තා කියන්නේ මේ කියන දිහා බලන සිහි කරගත්තා. දැන් මේ මාතේ දිහා බැලුවාම එන්නේ නැහැ නම. මේ මාතේ දිහා බලුවාමත් එන්නේ නැහැ. දැන් මේ පුතා දිහා බලුවාම නමත් එක්කම එනවා. මහත්තයා දිහා බලුවාම නමත් එක්කම එනවා. දැන් බලන්න මේ විස්තර ටික. එතකොට ඒ අපි දැනගන්න සිද්ධියේ රූපේ තියෙන දෙයක් නම් දැනගන්නේ නැත්තම් අපි දැනගන්න එතන ඉන්න කෙනාව නම් දැනගන්නේ. එයි මේ ඔක්කොගෙම ඒව දැනගන්න පුළුවන්. එතකොට තේරෙනව නේද? රූපය ඉස්සෙල්ලාම හම්බුනහම ඊට අනුව අපි මොනවා හරි දෙයක් හිතලා ඊටින් යම් යම් තීරණයක් අපි හදාගන්නවා. ඊට පස්සේ ඇහැට රූප හම්බ වෙන ගානේ අර අපේ සිද්ධියම අපි සිහි කරලා ගන්නවා මිසක මෙහෙ තියෙන දෙයක් ගන්නව නෙමෙයි. දැන් අනිත් භාෂාවක් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද? ඒ සද්දේ ඇහෙනකොට ඒ සද්දයට අනුව අපිට චිත්තජ රූපම වාගන්න බැරි කම තියෙනවා. දැන් භාෂාවක් තේරෙනවා කියලා කියන්නේ මම කතා කරන මේ සද්දයට අනුව ඕගොල්ලන්ගේ චිත්තජ රූපම වෙනවා. එතකොට මේ වචනේ තේරෙනවා කියලා හිතේ. ඒ වගේ ඇහැට රූප හම්බ වෙනකොට ඔය රූපය ආරම්භය ඕගලන්ට චිත්තජ රූප මවා ගන්න පුළුවන් නම් අපිට මේ සටහනම අරගෙන මේ හිතේ තියෙනවා කොග්ගලගේ මහත්ය වෙච්ච චිත්‍රයක් මොකද ඒ රූපයයි විස්තර ටිකයි මම සිහි කරගත්තාම ඒ චිත්තජ රූපය මගේ ඇඳුන් නැත්තම් මේ ඒ චිත්තජ රූපෙත් එක්කයි ඒ විස්තර ටික තියෙන්නේ. එතකොටයි මම මේ මේ අඳුරන කෙනා වෙන්නේ. එහෙම නැත්තම් ඇස් ඉදිරිපිටට ආපු වස්තු අඳුරන්නේ නැහැ මම. දන්නේ නැහැ. ඊට පස්සේ ඒ හිතේ තියෙන සටහනෙන් හිතේ තියෙන විස්තරය ආරෝපණය කරගෙන මෙහෙ බැලුවාම ආයෙත් ඇහැට පෙනෙන්නේ කිසියම් දෙයක් නොදන්නා මට මේ රූපේ. නමුත් මම හිතා ගන්නවා මම හිතාගෙන ඉන්න කෙනා දිහා බැලුවයි කියලා. තේරෙනවද? හොඳට අපිට හිතනවා නම් හිතන්න යමක් ওই සද්දය කියන තැනින් බලන්න. ඒ ජපන් භාෂාවකින් කෙනෙක් කතා කරනකොට ජර්මන් භාෂාවකින් කතා කළොත් ඒ වචනයක් වචනයක් ගානේ අපේ හිතේ ඇදෙන චිත්‍ර නැහැ. ඒකේ මම කිවි දැන් පොල් කියලා මම කිව්වොත් ওই සද්දය ඇහෙනකොට ඕගොල්ලන්ට තේරුණා කියන්නේ ඕගොල්ලන්ගේ හිතේ තියෙන ගෙඩියක්. මෙවිලා ඒක තාම ඔයගොල්ලෝ එහෙම අපිටවත් තේරෙන්නේ නැහැ. හිතේ ඊතර වේගයි. ඒක මැවුනද කියලා හොයාගන්න පුළුවන්. පොල් ගෙඩියක් අරන් එන්න කියලා කිව්වොත් මෙච්චර බඩු මුට්ටු තියෙන එකේ අර හිතේ තියෙන හැඩේට ගැළපෙන විදිය රූපයක් බාහිරේ හොයලා 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 නැත්තම් පොල් නැහැනේ කියලා එනවා. අර හිතේ තියෙන හැඩේට ගැළපෙන විදිය රූපයක් හම්බුනහම කොහරි තග්ගල ඒක උසගෙන ලමෙන් කියලා දෙනවා. එහෙම නෙවෙයිද බලන්න වෙන්නේ. දැන් හොද්දක ලුණු යඹුල් බලන්නේ කොහොමද කියන්න බලන්න. දැන් ඔහොම ටිකක් හොඳ ටිකක් අර මනසේ ගලපල බලනවා නේද පර්ණ මතකෙට. පර්ණ ලුණු වල මිම්මක් තියෙනවා මෙච්චරක් ඕනේ කියලා. රසේ මිම්මක් තියෙනවා. ඒ මිම්මට ගලපල බලනවා ටිකක් මදි. ආපහු ටිකක් දානවා. දාලා ආයෙත් අරකට ගලපල බලනවා. ඔය වගේ අපේ මනසේ තියෙන මේ හැම දෙයක් කර්මයක් මිම්මක්. ඉතින් මේකෙන් කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියලා හම්බ වෙන මේ ස්පර්ශ ආයතන ටික සම්පූර්ණ සත්පුද්ගල භාවයේ ශුන්්‍යත ධර්මතාවයක් තියෙන්නේ. ඒ ධර්මතාවය අපේ මනස තුල ඇති කරගන්න හැඟීම් කෙලෙස් ඒ ශුන්්‍යත අරමුණු මත පතිත වුණාම තමයි ඒව කාමනීය වස්තු වෙලා තියෙන්නේ. කාම වස්තු වෙලා තියෙන්නේ. ඒකයි මේ කාමය කියන එක මනසේ මනසේ තියෙන කාමය ඇති කරවන්න පුළුවන් ධර්මතාවයක් මිසක ඉදිරියට ඇස ඉදිරි පිට එන්න කාමයක් නෙවෙයි. එතකොට අපි අපේ කාමයේ මේ වස්තුව මත පතිත වුණාම ඒක වස්තුකාම වෙලා. ඒ කියන්නේ දැන් මෙතන රූපයක් තියෙන්නේ මහ භූතයෙන්. පැදුර කියන එක අපේ මනසේ තියෙන්නේ. ඒ අපේ මනසේ තියෙන පැදුර කියන එක මේ වස්තුව මත පතිත වුණාම මේ මේ වස්තුකාම වෙලා දැන් පැදුර. එලා තියෙන්නේ. සොල්ට අපි කවුරුවත් පිළිගන්නේ නැන්නේ කීයටවත් මේක පැදුර කියන කාරණාවකින් සැප දුක් විඳින්නේ අපි අපේම මනසේ තියෙන පැදුර නිසායි කියලා පිළිගන්නේ. භෞතික දේකින් විඳින සැප දුක් ටික බොහොම අල්පයයි. භෞතික දේ මත කෙලෙස් පතිත වීමෙන් විඳින්න වෙන දුක බරපතල වැඩි. මට එක අම්ම කෙනෙක් දවසක් කියනවා මේ පුතු දෙන්නෙක්ව හමුදා ඉඳලා මරිලා මංගාවට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට දරුවා මතක් වෙනකොට විශාල කුළු හරකෙක් වේගින් ඇවිල්ලා පොපුවට ආයින්න වගේ දැනෙන්නේ කියලා මේ අඬලා කියනවා. එතකොට දැන් ඒව බලන ඔක්කොම මනෝමයම පුදුන වේදනා. දැන් කෙනෙක් කායික වේදනාව ඉවසයි මානසික වේදනාව ඉවසන්න අමාරු. දැන් අපි නිකමට කිව්වොත් මේ ඔයගේ දරුවව මම මරන්නද අත කපන්නද කියලා හෙව්ව. අත කපන්න කියයි නේ. ඔව්. ඔව්. නමුත් දැන් අපි නිකමට කියමු ඒ කියන්නේ අර දරුවා මරනවා කියන තරකින් තමන්ට චුට්ටක් රිදෙන්නේ නැහැ. නමුත් හිතට රිදෙන්නේ මානසිකාරය කරානෙන්නේ. මනසිකාරය කියන වේදනාව බලවත් එයාට කයට දැනෙන වේදනාව තව එයාට උහුලන්න පුළුවන් වෙයි. අත කපලා අයින් කරන්න දරුවන්න මරන්න එපා කියලා වගේ තැනකින් කියන්නේ නැති වේද අපි කියයි. මොකද ඒකට හේතුව කායික වේදනාවට වඩා මානසික වේදනාව බලවත් වැඩි. අපි හිතාගන්නේ කය වේදනාවයි බලවත් කියලා නේ. මේ ඉතින් ඒ මානසික දුක එකයි පෙන්වන්නේ මනසේ ඇති වෙන කය ඇති වෙන දුක තබලා මනසේ ඇති වෙන සියලුම දුක නිරුද්ධ වෙනවා. මනෝමයෙන් උපදින සියලුම දුක නිරුද්ධ කරනවා. ඒකට කියන්නේ දෝමනස්සය කියලා. කයෙන් ඇති වෙන දුකට විතරයි දුක කියන්නේ. මනසෙන් ඇති වෙන දුක හඳුන්වන්නේ දෝමනස්ස කියලා. එතකොට දුක්ඛ දෝමනස්ස කියනකොට දැන් කෙලෙස් දුරු වුණාම දෝමනස්ස සම්පූර්ණයෙන්ම දුරුයි. දුකෙත් ගුරු නැත්නම් රාමේ කලු බවඩු මේ අතපය කපන මට්ටම වුණත් ඉවසන්න පුළුවන් මට්ටමේ වේදනාවක් එනවා මිසක ඒක මගේ කරගත්තාම ඇති වෙන මට්ටමේ ඉන්න වේදනාවක් නෑ. හරි. තව මොනවද තියෙන ප්‍රශ්න?
සාමාන්‍යයෙන් දැන් රූපය ගැන ඔය මට්ටමින් බලනකොට ඉස්සෙල්ල බලපු මට්ටමින් එහාට ගිහින් නේද?
කුයි
මාර්ගයට පැත්තෙන්ද ආයතන අපි රූපේ හදලා බලනවා වගේ එකක් නේද
තියෙන්නේ? ලෝකෝත්තර මාර්ගය හැම වෙලාවම ලෝකෝත්තර මාර්ගයකදී තියෙන යමක් හම්බ වෙන්නේ නැහැ. උපද්ද තියෙන තිබුණේ කලින් තිබුණ නැහැ. හේතු නිසායි හටගත්තේ කියනකොට තියෙනවා කලින් තිබුණ නෙමෙයි කියන එක. හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියනකොට තියෙනවා නෙමෙයි කියන එක කියනවා. එතකොට අවස්ථාවට හැදුන ඒකද හැබැයි පටිච්චසම්පන්න හේතු ප්‍රත්‍යය. අර පෙර ප්‍රතිබීම හටගත්ත කියනකොට මේ නැත්තම් හේතුන්ගෙන් හටගත්ත කියනකොට කිලින්ම කියනවා ඒක තිබුණා නෙමෙයි කියන එක. තිබුණා නෙමෙයි එහෙම දෙයක් එහෙම් පිටින්ම දෙයක් තිබුණත් නෙමෙයි කියන එකක් කියනවා. අර මත් ඒ කියපුවා කියන්නේ. දෙයක හේතු ප්‍රත්‍යය. එතකොට දැන් අපි තේක කියන එක ගත්තාම මොකද්ද? ඒක සංකතයි, සකස් වෙච්ච එකක්. මොකෙන්ද? උණු වතුර ටිකක් ගත්තා, තේ කොළ ටිකක් ගත්තා, සීනි ටිකක් ගත්තා, ඉඟුරු දානවා නම් කමන්නේ නැහැ, ඉඟුරු ටික දුද්දා. ඔන්න දැන් පෙර නොතිබීමයි හටගත්තේ. එතකොට ඒක තේ පෙටක් නෑ, ආවි පරම්පරාවක් නෑ. තේක නොවන කාරණා රාශියක් එකට එකතු වෙලා හටගත්තේ. එතකොට පටිච්චසමුප්පන්න නැත හේතුන්ගෙන් හටගන්නවා කියන හැම දෙයක්ම එහෙම. ඒ දේ නොවන ධර්මතාවයන් රාශියක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. එතකොටයි එහෙම එකක් තිබිලාව නෙමෙයි. ඊට පස්සේ තියෙනවත් නෙමෙයි. එතකොට අපි සමහර විටක ආස කරන්නේ තේක රහයි කියලා. නමුත් තේක කියන තැන අපිට තේක කියන තැන හම්බ වෙන්න වැය වෙලා තියෙන සීනිගුරු තේකොළ නම් අපි නොදන්නව වුණාට අපි තණ්හා කරලා තියෙන සීනි වලට තේකොළ වලට ඉංගුරුල්. ඒ වගේ මම ඔය කියන්නේ අපිට රූපයක් පේනවා කියන කාරණාව හම්බ වෙනකොට තේක වගේ මෙතෙන්ට වැය වෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය. අපි ස්කන්ධය දන්නේ නැහැ දැන්. සීනිගුරුතේ කුල දන්නේ නැහැ. අපි කිව්ව නොදන්නාම රටක නැත්තම් නොදන්නාම ලෝකයකට ගිහිල්ලා තේකක් දුන්නොත් එයා තේක හොඳයි රහයි කියයි. නමුත් හැදිලා තියෙන මොනවද කියලා දන්නේ නැහැ. නොදන්න වුණත් එයා බැදෙන්නේ අර කියලා. එතකොට ඒ වගේ අපි ඇහැට පෙනෙන රූපේ නම් ලස්සනයි හොඳයි කියලා බැදෙනවා. නමුත් ඇහැට මෙහෙම රූපයක් පෙන්වනවා කියන සිද්ධිය හැදලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පංචකේ. එතකොට අපේ තණ්හා අපි තණ්හා කරලා තියෙන අන්තිමට ස්කන්ධ පංචකේකට යන ගණිතය යනවා. මේක මාර ධර්මයක් කියන්නේ ඒකයි කෙලින්ම ඍජුව පෙන්වන්නේ වක්‍රාකාර ඔක්කොම හොරෙන්මයි කරලා තියෙන්නේ. ඔක්කොම වහලා. ඒ වගේ පටිච්චසමුප්පන්න හේතු ප්‍රතිකට ගතව අනිත් එක තමයි මට කියන්න තියෙන දේ තමයි සම්මා දිට්ඨිය කියනකොට අමාරුවෙන් රූප කලාප බිඳ බිඳ යන්න කඩන්න වේගවත් ඒ මුකුත් එපා. හැම වෙලාවෙම ඇහැට පෙනෙන රූපේ ඇත්ත, කනට ඇහෙන සද්දේ ඒ ඇත්ත විතරක් දකින්න. ඒකෙන් අර ගත්ත ඒකෙන් පෙන්වන්න හදන්නේ කන ඉදරහට ආවේ කිසිම භාෂාවක් නොතේරෙන මට්ටමේ සද්දයක් විතරයි කියන එකයි කියන්නේ. එතනින් පස්සේ හදාගත්ත බැනුම් ඇහුවා නම් බැනුම් ඇහිලා නෙමෙයි තියෙන්නේ, බැනුම් අස්සගෙනයි තියෙන්නේ කියන එකක් කියන්නේ මේ තථාගතයන් වහන්සේ හදන්නේ. ප්‍රශංසාවක් කවුරුවත් කළා නැහැ, ඔයාම හිතෙන් ප්‍රශංසාවක් හදාගෙනයි ප්‍රශංසා කරගෙන තියෙන්නේ කියන එකක් කියන්නේ මේ කියන්නේ තථාගතයන් වහන්සේ. ඒකයි මේ දැන් සද්දය කියන එක ගත්තාම පිරිසිඳ දකින්න කිව්වහම දැන් ජපන් භාෂාවකින් කෙනෙක් කතා කරනවා මුකුත් තේරෙන්නේ නැහැ. නමුත් ඒ සද්දය ඇහුණානේ. ඇහෙන හැම සද්දයක්ම සද්දේ පිරිසිඳ දකින්නවා කියන මට්ටමට ආවහම මේ හැම සද්දයක්ම මේ මට්ටමටම යාට තේරෙනවා. අද හිත සමාධිය නැති හින්දායි සද්දයත් එක්කම මනසේ ඇති වෙන ගති ටික වෙන් වෙලා පේන්නේ නැති සමාධිය නැති හින්දායි. සමාධිය මට්ටම තිබුණාම මේ ස්පේස් එක අපිට තේරෙනවා. ඒක සමාධි මට්ටමේදී ඇහෙන සද්දේ වෙනම එකක්, ඊට පස්සේ අපි ටග් ගාලා මේ මට බයන්න නේද හොඳ කිව්වා නේද කියන එක සිහි කරගන්නේ කියන එක තේරෙනවා. මේ අතර ගැප් එකක් තියෙනවා කියන එක තේරෙනවා හිත සමාධි වුණාම. මේ අසමාහිත මනසටයි මේක තේරෙන්නේ නැතුව එකටම බැඳෙන්නේ. ඒකයි මේ අපි සද්දේ එක ගහ බැන ගන්න යන්නේ මේ මට්ටමේදී. ඇහැට පෙනෙන රූපෙත් එහෙමයි, රූපේ පිරිසින් දකින්න කියන මට්ටම තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අන්තිමට ඔය උත්තරේ ගන්නයි. එතකොට අපි රූපේ ආරම්භය අකමැති කෙනෙක්ව කවදාවත් දැකලවත්, කැමති කෙනෙක්ව කවදාවත් දැකලවත් නැහැ. අකමැති කම් කෙනෙක්ව හදාගෙන බලලා, කැමති කෙනෙක්ව හදාගෙන බලලා තියෙන්නේ කියන එක. මේ පෙනීමත් එක්කම හිතේ ඇතිවෙන ගති ටික පේන්න එකට බැඳිලාද තියෙන අසමාහිත නිසා. හිත සමාධි වෙච්ච මනසට මෙතන මේ ගැප් එක පේනවා, තේරෙනවා. දැන් අපිට ඔය භාෂාව කතා කරපු නොදන්නා තැනකින් භාෂාව කතා කරපු කියන උපමාව ගත්තාම තේරෙනවනේ ගැප් එක නේද? ඇහෙනවා විතරයි, ඊට පස්සේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියන එක. එතකොට ඒ උපමාවෙන් බලාගන්න මේ ආයතන ටික පිරිසිඳ දකින්න කියලා කියන්නේ එතකොට පුරාණ කර්මයට හටගත්තේ ඕගලන්ට විපාක හැටියට මේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා. සිතින් කියින් කිරින් කරනේ ඔක්කොම ඕගලන්ගේ නව කර්මයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ නිසා. කනට ඇහෙන ටික පුරාණ කර්ම එච්චරම. ඒකට මට බැන්නා කියලා හරි මට හොඳ කිව්වා කියලා හරි හිතන්න පුළුවන් නම් හරි මොන හරි හිතනවා නම් කියනවා නම් කරනවා ඒ ඔක්කොම නව කර්මයි. ආයෙත් මේ අපි අලුතෙන් හදාගන්න. ඒවා සද්ද නිසා නෙමෙයි, අවිද්‍යාව පච්චය. මේ ස්පර්ශ ආයතන හයෙම එහෙම වුණොත් බලන්න ලෝකය කියන එක සම්පූර්ණ මනෝමයම නෙමෙයිද කියලා. ශුන්‍යතාවය කියලා කියන්නේ ශුන්‍යත චේතු විමුක්තිය, අනිමිත චේතු විමුක්තිය, අපනිහිත චේතු විමුක්තිය කියලා කියන්නේ අන්නාර කිසිම භාෂාවක් නොදන්න මට්ටමේ සද්දයක්. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බයන්ගේ යුක්ත ධර්මතා ටිකක් තමයි යට හම්බ වෙන්නේ. ඒකේ අප්‍රණිත කියන්නේ ප්‍රාර්ථනා කරන දේවල් නැහැ. ශුන්‍යත කියන්නේ සත්පුදුල ආත්ම භාවයෙන් යුක්ත දේවල් නැහැ. ඒකේ තමන්ට මෙන්න මෙහෙම දෙයකයක් කියලා ගන්න නිමිත්තක් නැහැ. අර ජපන් භාෂාවෙන් කතා කරන කෙනාගේ සද්ද ආරම්භය ඕගලන්ගේ මනසේ තියෙන ශුන්‍යත බවක් නෙමෙයිද? අනිමිත්ත බවක් නෙමෙයිද? අපනිහිත බවක් නෙමෙයිද? ප්‍රාර්ථනා මොනවද තියෙනවද? එතකොට එතන ඒ ස්කන්ධ ටිකේ ඇත්ත දකිනකොට ඒ සම්මාදිට්ඨිය නිසා චේතු ශුන්‍යත අනිමිත්ත අපනිහිත චේතු විමුක්ති කියලා කියන්නේ ඒක. තේරෙනවද? එතකොට ඒ මට්ටම ගණ්ඩයි මේ තව පැත්තකින් ගත්තාම පෙන්නන්නේ. ඔන්න ඔය ඇත්ත දකින මට්ටමට මනස ගත්තොත් දුක කියන එකට ඉඩක් නැහැ. ඒ කියන්නේ දුක කියනක උපද්ද ගන්න යා. අවිද්‍යාව නිසා කරන්නේ දුක උපද්දවා ගන්න. ඒකයි වෙන්නේ. එතකොට බලන්න ඔය සමාධිය වඩන්න කියලා කියන්නේ සමාධියේදී පෙනෙන දේ වෙනම එක පෙනෙන දේට අනුගාමීව ශනිකව හිතනවා කියන එක වෙනම සිද්ධියක් කියන එක පේනවා. එහෙම පෙනුනොත් අපි අපි හිතන දේ පෙනෙන දේට බඳින්නේ නැහැ නේද? ඔය දෙකෙන්ද මට දෙන්නේ විනාඩියක් තෝරන කමන්න
ඒක තමයි මේකේ සකරන් දානවා කියලා කියන්නේ මේ
සකරන් දාන්නේ.